අද 2022 මැයි මාසයේ පස්වන ඉරිදා අදත් අප සියලු දෙනාම සම්බන්ධ වෙ සිටින්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 91 වැඩසටහනටයි. ඒ සඳහා නිස්සරණමානෙන් සහභාගි වෙන නමකයන්ට අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේද, පූජනීය අක්මීමන ධම්මසරණ ස්වාමීන් වහන්සේද පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම වැඩසටහනද දුරස්ථව සම්බන්ධ වන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස තිබෙන්නේ සතිමත් බව පුහුණු කිරීම සඳහා උපකාර වන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට අපි සවන් දෙන්න. ඉන්පසු සතිමත් අත්දැකීම් ඉදිරිපත් කිරීමටත්, ඉන්පසුව කාලය ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගේ අවසර ඇතුව අවස්ථාවක් දීමට බලාපොරොත්තු වෙනවා. පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධම්ම දේශනාවට සවන් දීමටයි අපි සූදානම් වන්නේ. ඒ සඳහා සියලු දෙනාම සූදානම් වෙන්න. මම පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේට අද දිනේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද ඉරිදා දවසක් අපි මේ විදියට එකතු වෙලා පොඩි කතා බහක යම් කිසි විදියක මේ කියන ධර්මය, මේ කියන ප්‍රතිපදාව පැහැදිලි කර ගැනීමට දරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපි මේ විදිහේ දෙයකට සවන් දීමෙන්, මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත්, අන්න අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිපදාව පිළිබඳ නැවත නැවත හඳුනා ගැනීමක් සිද්ධ කරන්න, නිවැරදි හඳුනා ගැනීමක් සිද්ධ කරන්න තමයි අපේ බලාපොරොත්තුව. තේවැනි වූ බලාපොරොත්තුවකින් තමයි මේ විදියට නිතර නිතර සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ විදිහේ අදහසක් මෙතන තියෙනවා. මේ නිවැරදි ප්‍රතිපදාව කොහොමද මං අඳුනගන්නේ, මොකද්ද හරියට කළ යුතු ප්‍රතිපදාව කියන ශක්තිය ඇති කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට සාමාන්‍ය මුලින් සිහිය වුණත් අපි අඳුනලා දුන්නාම කෙනෙක් එක එක විදියට පුරුදු කරනවා. එක එක්කෙනා යාගේ ඇටියට කරනවා. ඈ ඉතින් එහෙම කරනකොට, ටිකක් ටිකක් පුරුදු කරනකොට, නැවත නැවත යෙදෙනකොට, අනේ යම් කිසි දවසක මේ විදියට කතා බහ කරනකොට එයා අඳුන ගන්නවා. හරි හරියට අඳුන ගන්නවා. නිවැරදි දිහාවට අඳුන ගන්නවා. නිවැරදිව පුහුණුව කළ යුත්තේ කොහොමද කියලා හඳුන ගන්නවා. ඒතර ඒක එක්තරා විදියක පුහුණුවේ යෙදීම තුලිනුත් එන දෙයක්. අනිත් පැත්තෙන් මේ විදියට කතා බහකට සම්බන්ධ වීමෙන්, නැවත නැවත විමසීමෙන්, තමුන්ගේ අත්දැකීම ගෙනහැර දැක්වීමෙන් ලැබෙන අනුග්‍රහයක් තමයි ඒක. එතකොට අපි හිතමු මැදුම් මග හරියට අඳුන ගන්න උත්සාහ කරනවා. මධ්‍යම ප්‍රතිපදාව හරියට අඳුන ගන්න උත්සාහ කරනවා. ඒක ඉතින් හරියටම පාර මැද්දෙන් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් නම්, මේ ඉරේ යන්න කියලා හැමෝටම කියන්න පුළුවන් නම් ඒක හරි ලේසි. එතකොට මෙහෙම බණ කියන්න ඕනෙත් නැහැ. වැඩිපුර කතා බහ කරන්න දෙයක්වත් නැහැ. අන්න ඉර තියන ඉර දිගේ ඵලයන් කියලා කිව්ව හැකියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මැද කියන එක සාපේක්ෂයි. එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක චරිත ස්වභාවවලට අනුව සාපේක්ෂයි. එතකොට අන්න අර ඒ එක්කෙනාට හරියන මැදක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පාර පෙන්නලා තියෙනවා. හැබැයි එතනින් එහාට ඉතින් තනි තනියම කරලා යෙදිලා සුද්ධ කරගෙන යන්න ඕනේ. මට අදාළ වෙන ප්‍රතිපදාව කොහොමද? මට කොයි විදිහේ මැදක්ද හරියන්නේ කියලා. ඉතින් තම තමන් ඉන්න තැන අනුව, තම තමන්ගේ බරදාල තියෙන ක්‍රමය අනුව නැද වෙනස් වෙනවා. නැද වෙනස් වෙනවා. අන්න ඒ නිසාම අපිට නැවත නැවත කතා බහ කිරීමක්, නැවත නැවත මේ විදිහට ඇහුම්කන් දීමක්, නැවත නැවත තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් එන්නේ වගේ අවස්ථාවක් තමයි අද මම ඉදිරියෙන් තියාගන්න කල්පනා කරපු සූත්‍ර දේශනාවෙත් තියෙන්නේ. මෙන්න මේ වගේ මැද හඳුන ගැනීමක් සමහර විට අපි හිතමු දැන් මේ ප්‍රතිපදාව සිහිය පුරුදු කරනවා කියලත් වැරදි දෙයක් අපේ ඔළුවට යන්න පුළුවන්. නැවත නැවත විමසීම අවශ්‍ය වෙනවා. මොකද අපි මේ කියන ඒවා නෙමෙයිනේ අප ඇහෙන්නේ. එහෙම අවුලක් තියෙනවා. ඒකට දැන් සාමාන්‍ය කෙනෙක් කියනවා ඔබ වහන්සේ මෙහෙම කිව්වා කියලා කියනවා. එහේ ඒ ප්‍රකාශයේ ඒ විදියට කරනවට වැඩිය බොහොම හොඳයි කියන්න පුළුවන් නම් මට මෙහෙම ඇහුණා කියලා කියන්න පුළුවන් නම්. අනේ එතකොට අර පාට කණ්ණාඩියත් ඇතුළත් කරලා තමයි අපි කතා බහ කරන්නේ. එහෙම නැත්නම් හරි විදිහට කියනවා මෙහෙම කිව්වා කියලා කියනවා කියලා තින්න එක නෙමෙයි බලනකොට. ඒකම දෙයයි අපි එකම දේ ලෝකයේත් ඉඳලා එකම සිදුවීමත් ඉඳලා දෙන්නෙක් මතවාද දෙකක් ගන්නවා. එක්කෙනේ ප්‍රිය ගණිද්දී අනිත් එක්කෙනා අප්‍රියයි කියලා ගන්නවා. ඉතින් ඕක තමයි ලෝක ස්වභාවය. ඒතර අර පාට කණ්ණාඩිය ගැනත් හිතිය යුතුයි. ඒතර කියනවා නම් කියන්න ඕනේ මට මෙහෙම ඇහුණා කියන එක වඩාම සාධාරණයි. කිව්වේ නම් මොකද දන්නේ මට මෙහෙම එකක් තමයි තේරුනේ කියලා කිව්වා නම් අනේ එතකොට වැඩිය සාධාරණයි. මොකද කියන දේ නෙමෙයි තේරෙන්නේ ගොඩක් වෙලාවට. මේ සමහර වෙලාවට මේ නිකන් අපි කියමු appreciate කරනවා. ආ හොඳයි කියලා කියනවා. කියන එක හැබැයි තේරෙන්නේ නරකයි කිව්වා වගේ. තව වෙලාවකට නරකයි කියලා කියනවා. ඒකට තේරෙන්නේ හොඳයි කිව්වා වගේ. ඔහොම ප්‍රශ්න තියෙනවා ඔය පුරුදු ගන්න යන කට්ටියට. ඉතින් නැවත නැවත හොඳට විමසීමෙන් අහන්න ඕනේ. ඉතින් අපිත් පොඩ්ඩක් නිකන් අර පොඩ්ඩක් මේ අපි කියන්නේ මොකද්ද ඒක එන්ක්‍රිප්ට් කරලා තමයි කියන්නේ. මොකද නිකාම අමුවෙන් කිව්වොත් ඉතින් මේ එනවනේ වලියට. ඉතින් ඒකින්ද පොඩ්ඩක් අපි කරන්නේ පොඩ එන්ක්‍රිප්ට් කරනවා. එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. සමහර විට දවස් දෙකක් යනකොට තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මාසයක් දෙකක් යනකොට තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අවුරුද්දක් දෙකක් යනකොට තේරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉතින් කල්ප කීපයක් යනකොට හරි තේරෙවි. මේ විදිහේ ගමනකේදීලා ඉන්නකොට අපිට ගොඩක් අදාළ වෙන, අපිට ගොඩක් ලං කරගන්න පුළුවන්, ඒ වගේම මේ ධර්මයේ පිළිබඳ වටිනා කරුණු මතුවෙන සූත්‍ර දේශනාවක් තමයි අද ඉදිරියෙන් තියාගන්න මං හිතුවේ. ඉතින් ඒකේ මෙන්න මෙහෙම සිදුවීමක් තමයි සඳහන් වෙන්නේ. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. දැන් කියනවා මෙන්න මේ හාමුදුරුව යමක කියලා හාමුදුරු කෙනෙක් තමයි මේ යමක කියන භික්ෂුව වටාගෙන දීච්ච කතාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් කොයින් කොයින් හරි ඇවිල්ලා සම්බන්ධ වෙනවා මේ සිදුවීමට. ඉතින් අපි පටන් ගන්න බලමු මෙහෙම. අනේ හාමුදුරුව මෙන්න මේ විදියට මේ ප්‍රතිපදාවකට බැසගත්තට පස්සේ සපීදෝ සතිමත් පුණුව කියලා සතිමත් පුණුව යෙදුනට පස්සේ ටික ටික කරගෙන යනකොට ඒ හාමුදුරන්ට මෙන්න මේ විදිහේ අදහසක් පහළ වෙනවා. මොකද්ද මේ අදහස? තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතා කීනාසවෝ භික්ඛු කායස බෙහෙදා උච්චිච්ඡති විනස්සති නහෝති පරම්මරණ. මෙන්න මේ විදිහේ අදහසක් මේ හාමුදුරුව දරාගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් පාලි වචන ටිකක් කියුවේ ඒක ගැන හිතන්න එපායි. මමත් මේ බොහොම අමාරුවෙන් කියන්නේ, නිකන් මටත් කියව ගන්න පුළුවන් වෙන්න වගේ. කොහොම හරි මේකේ අදහස තමයි මේ හාමුදුරුව කියනවා, මේ හිතට දරා ගන්නවා මෙන්න මේ විදිහ අදහසක්. මොකද්ද කියන්නේ? යම්සේ රහත්ෙම ශරීරේ බිඳීමෙන් සිඳෙන්නේද විනාශවන්නේද මරණින් මතු නොවන්නේය. මෙසේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන ලදැයි මම දනිමි. කෙලොන්න ඔය විදිහට අදහසක් අරගත්තා. මොකද්ද කියන්නේ? මේ ශාසනයේ මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරපු භික්ෂුව ගැන තමයි කියන්නේ. මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරපු භික්ෂුව රහතන් වහන්සේ. ඕනම ශාසනයක රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ ප්‍රතිපදාවේ අහවර කරපු කෙනාට. අනේ එතකොට රහතන් වහන්සේ පිළිබඳ කරන ප්‍රකාශයක් තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා? මේ රහත්ෙම මේ විදියට මේ ධර්මයේ සාක්ෂාත් කරපු කෙනා මේ විදියට ශරීරයේ බිඳීමෙන් සිඳෙනවා, විනාශ වෙනවා, මරණයෙන් මතු නොවෙනවා කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදිහක අදහසක් එයා හිතට දරාගෙන කියනවා, ආ මේක මේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ විදිහට තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ කියලා මමට තේරුණා. හරි මම එහෙම තමයි දන්නේ කියලා කියනවා. ඉතින් ඕක ඔය දන්න කට්ටිය දන්නවා ඇති. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න 10න් එකක් ඔය කියන්නේ. මෙයා ඒක ඒ විදිහට බාරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ওই ප්‍රශ්නෙම වැරදි කියලා ප්‍රතික්ෂේප කරනවා. ගොඩක් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ රහතන් වහන්සේ ගැන ඔබ වහන්සේ කතා කරනවා. මේ විදිහේ රහත් භික්ෂුවක් ගැන. එතකොට එයා මරණයෙන් මතු වෙනවද? නොවෙනවද? වෙනව නොවෙනවද? වෙයිද නොවේ නොවේද නොවේද කියලා ඔන්න ඔය විදිහට හතර කොම් ප්‍රශ්න දාගෙන ඇවිල්ලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෙම බාරගන්නේ නැහැ. ප්‍රශ්නෙම ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඒ උත්තර දෙන කෙනාට අයිතියක් තියෙනවා ඒ ප්‍රශ්නේ අවශ්‍ය නම් ප්‍රතික්ෂේප කරන්න. ඕක මම බාරගන්නේ නැහැ. එයා අහනානේ ඔක්කොටම උත්තර දෙන්න ඕනේත් නැහැ. එහෙම එකක් නැහැ. සමහරවනේ පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම් ප්‍රශ්න අහනවා. එහෙම අපි ප්‍රොමිස් එකක් දීලා නැහැ අහන අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා කියලා. එහෙම කොහෙවත් කියලා නැහැ. එහෙම ඇග්‍රීමන්ට් එකක් නැහැ. ඒකට කියන්න දෙන්නේ ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩි ඒ වෙනුවට යෙදිලා බලන්න. ඒ වෙනුවට ඒ ක්‍රමයට යන්. වැඩි වැඩියෙන් විස්තර කරන්න ගියොත් එහෙම තේරුම් කරන්න බෑප්පා මේ ලෝකේ. මමත් ඉස්සර හිතුවා ඇත්තටම මේ කිව්වහම තේරුම් කරන්න පුළුවන් කියලා. නිකන් කියලා තේරුම් කරන්න පුළුවන් කියන විශ්වාසයක් මට ඒ දවස්වල තියුණා. කෙනෙක්ට නිකන් මෙහෙම මෙහෙමයි මෙහෙම අපි වැඩ කරන්නේ කියලා තේරුම් කරන්න පුළුවන් කියන අදහසක් තියෙන. එහෙම විශ්වාසයක් මට ඒ දවස්වල ඇත්තටම තියුණා. දැන් නම් ඒ විශ්වාසය සම්පූර්ණ පළුදු වෙලා තියෙන්නේ. එහෙම කියලා තේරුම් කරනවා කියන එක මේ හරි අමාරු වැඩක්. මොකද කියන දේ නෙමෙයිනේ ඔළුවට යන්නේ. ඉතින් කොහොමද කරන්නේ අප්පා? හරි අමාරුයි. එහෙම නැත්නම් අර chip එකක් මොකක් හරි ගාලා අර program එක මේකට download කරන විදිහක් තුනන. අනේ එතකොට තේරෙනවා මේක තමයි මේ කිව්වේ. අර matrix එකේ එහෙම අර නැගිටලා කියන්නේ I know kung fu කියලා කියන්නේ. කුම්ෆු ප්‍රෝග්‍රෑම් එක උඩ ඩවුන්ලෝඩ් කළා දැන් කුම්ෆු පුළුවන්. එහෙම පුළුවන් නම් හරි ලේසි. එහෙම බෑ. ඒතර කියන්න ඕනේ ආයෙනම් ප්‍රශ්න අහන්න එපා. වැඩේ කරගෙන යන්නකෝ. අර නිකන් ගොනා වගේ ඉඳහන්. ඒක තමයි ක්‍රමේ. ආ එහෙම යන කට්ටියට ලේසි. එහෙම යනකොට තේරෙනවා. මොකද අපි මේ යන්නේ වෙනම ලයින් නෑන්නේ. අපි මේ යන්නේ වෙනම ලයින් එකක්. ඒතකොට ඒක නිකන් එකපාරට එහෙම තේරුම් කරලා දෙන්න බෑ. දැන් ඊයේත් මම අර 16 plus එකෙත් කිව්වේ බජාර් එකේ කට්ටිය විතරයි මේක තේරෙන්නේ. ලිම මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වචන වලින් නම් නෙමෙයි ඉතින්. කොහොම හරි කියනවා. අයි කෙනෙක් ඇවිල්ලා ආනවා මේ අපිටත් කියන්නකෝ කියලා දෙන්න බැරිද කියලා ආනවා. ඒකට කියනවා බජාර් එකේ කට්ටිය විතරයි තේරෙන්නේ. බජාර් එකට ආවොත් අන්න පොඩි සලකලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අමාරුයි කියලා තමයි මේ කියන්නේ. ඒතර එහෙම කියන එක සාධාරණයි. මොකද මේක ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ high voltage line එකක් යන්නේ. එතකොට ඒක කැමති නම් ගොනා වගේ ආවනම් ටික දවසකින් තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අමාරුයි. අරකට උත්තර දෙන්නයි මේකට උත්තර දෙන්නයි ඉවරයක් කරන්න බෑ. ඉවරයක් කරන්න බෑ. ඒ නුඹට පොඩ්ඩක් ගොනා වගේ ඉඳහන්. ඉඳලා බලපන්. කියලා අර අන්දරේට කියන්නේ අම්මා. මූ ගිල්ල දඟලනවා මේ අවුල් කරනවා. ඊට පස්සේ කියනවා මගුල් ගෙදර යනවා. හැබැයි උඹ ගොනා වගේ ඉඳහන් කියනවා. ගිහිල්ලා. ඉතින් අන්දරේනේ අන්දරේ මොකද කරන්නේ? ආ එහෙනම් මං ගොනා වගේ ඉන්නම් කියලා ගිහිල්ලා අර මගුල් ගෙදර ඉන්නේ උන්ට මේ තප්පුලන්න හද ගන්නවා. අනින්න පටන් ගන්නවා. පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. එතකොට මොකද ඔය දැන් කරන්නේ? ආ නෑ මට ගොනා වගේ ඉන්න කිව්වේ. හරි. ගොනා වගේ ඉන්න කිව්වින්ද? ආ එහෙම ඉන්නවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් තියෙන්න ඕනේ. එක්ස්පර්ට්ලා හරියන්නේ අපිට එක්ස්පර්ට්ලා හරි අමාරුයි. මොකද ඒගොල්ලන්ට කියලා තේරුම් කරන්න ගියාම අහනවා ස්වාමීනාන්ද දැන් මොකද්ද මේකේ අදහස? ඇයි මෙහෙම කරන්නේ? ඉතින් ගොඩක් වෙලාවට මම කියන්නේ ඉඳලා බලන්නකො. ඔයාලට තව දවස් දෙකක් ඉඳියොත් තේරෙයි. තව මාසයක් විතර ඉඳියොත් තේරෙයි. මොකක් හරි වැඩක් දුන්න ගමන් අහනවා ඇයි මේක දැන් මේ විදිහටම කරන්න ඕනේද? එච්චර ඉතන කල්පනා කරන කට්ටියක හරි අමාරුයි අප්පා. පොඩ්ඩක් නෑ හිමීට ගිහිල්ලා බලමු කියන විදිහට ගිහිල්ලා බලමු. යනකොට තේරෙනවා. ටික ටික තේරෙනවා. මොලයක් තියෙනවා නම් තේරෙනවා. ඒ මුලින්ම පස්ස කරගෙන ගියාම හරි අමාරුයි. අංගේන අරි කරනවා නම් අපේ විදියට වෙන්න ඕනේ. නිකන් නිකන් වෙන 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 ගුරුන්නාසලගේව හරියන්නේ නැහැ. මම තමයි ගුරා. පොඩියට හරි මම තමයි ගුරා. මම කියන විදියට කරනවා නම් වැඩේ කරහැකි. නැත්තම් අමාරුයි. නැත්තම් අමාරුයි. වෙන කට්ටියගේ ඇවිල්ලා එහෙම ඔපිනියන් දාන්න ගියාම හරිම අමාරුයි. කොහොමවත් කරන්න බෑ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ කියන ආමුදුරුවොත් මොකක් හරි එකක් ඔළුවට දාගෙන ඕන දැන් හතර අතේ කියාගෙන කියාගෙන යනවා. ආ මෙහෙම තමයි මේක වැඩි. මෙහෙම තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. මේක තමයි ක්‍රමී කියලා කියන අර රහත් භික්ෂුව මරණින් මත්තේ සිඳෙනවා. මරණින් මත්තේ විනාශ වෙනවා. අර විදියට තිබෙන දෙයක් නැති වෙලා යනවා කියලා ප්‍රකාශ කරනවා. නේ එතකොට අපිට සාමාන්‍ය රහත් භික්ෂුවක් දිහා බුදුරජාණන් වහන්සේ දිහා බැලුවාම පුද්ගලෙක් කෙනෙක් බැලු බැලමට පේනවානේ. එතකොට ඒක මත පදනම් වෙලා තමයි මේ කියන්නේ. ආ මේ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මරණයේදී විනාශ වෙනවා. ආපහු උප්පත්තියක් නැහැ යාට. නිවන් කියලා තමයි කියන්නේ. අපි උනත් එහෙම හිතා ඉන්නේ. අපිට පේනවා ආ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙ ඉන්දියා. අන්න මරණයෙන් මත්තේ උපත සින්දා නැවත උපත්තියක් නැහැ. නිවීමකට පත් වුණා. කියලා නර මරණ මොහොත තමයි අපි අල්ලන්නේ. එතකොට මේ හාමුදුරුවොත් එන්නේ මරණ මොහොත අල්ලලා කියනවා හරි. ඒගොල්ලෝ නිවිලා යනවා. ඒගොල්ලෝ නැති වෙලා යනවා. විනාශයටපත් වෙලා යනවා. නැවත දුකක් කියන දෙයක් පහළ වෙන්නේ නැහැ. කියලා කියලා අරගෙන ඔක ඉතින් හතර අතේ කියාගෙන කියාගෙන ගියා. සාමාන්‍ය ඉතින් අර නිකන් තියෙනවානේ අපිට පොඩි රසයක් තියෙනවානේ නිකන් මේ ගා ගන්න ඕනේ ගතියක්. පොඩේ හායකගේ ගාන්න ඕනේ. අර රී ගත්තට හරියන්නේ පොඩක් ගාන්න ඕනේ. එහෙම ගතියක් තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි. එහෙම එකක් කර කර ගියා. ඊට පස්සේ මේ කාලේ වටපිටාවේ ඉඳපු ස්වාමීන් වහන්සේලා මේ හාමුදුරුව මේ කියන කතාව පොඩ්ඩක් දැකලා දැනගෙන මෙන්න මේක නිවැරදි කරන්න උත්සාහ ගන්නවා. කියනවා මේ හාමුදුරන්ට ඇවිල්ලා ඔහොම එකක් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. කියලා කියනවා. මේ හාමුදුරන් නිවැරදි කරන්න උත්සාහ ගන්නවා. ඒ වුණාට මේ එහෙම හැකියාවක් ලැබුණේ නැහැ කියලා තමයි සඳහන් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ඔය ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවයක් වගේ තමයි පේන්නේ. මෙන්න මේ විදියට ඒ දවස්වල සහ දැනටත් යම් කිසි විදියක කෙනෙක් මේ විදිය වැරදි මතවාදයක් ගත්තා කියන අදහස තියුණොත් ගොඩක් වෙලාවට එතනම සඳහන් වෙනවා අන මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේක කියලා නිවැරදි කරන්න උත්සාහ කරා. මේ විදියට පවක් කර කර ඉන්න හාමුදුරු කෙනෙක්ට ඇවිල්ලා කියන්න උත්සාහ කරා මේක පවක් කියලා. ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක කල්යාණ මිත්‍රෙක් බලනවා වගේ බැල්මක් බලන ස්වභාවයක් මේ සංඝ සමාජය තුළ තියෙනවා. ඒක එක්තරා විදියක නිකන් අර අපේ පෞද්ගලිකත්වයක් නැතුව යනවා. අපිට ඕන විදියට වැඩ කරගන්න බැරුව යනවා කියන හැඟීමක් එන්නත් පුළුවන් කෙනෙක්ට. නම් ඕනවට වැඩිය මේක ගිහිල්ලා හැම දෙයකම ඇඟිලි ගහන්න එන කට්ටියක් නැතුවා නොයි. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ওই දෙක අතර මැද බැලන්ස් එකක් තමයි වඩාත් සුදුසු. අන්න පොඩ්ඩක් ඉන්න. ඒක ස්වභාවයේ අවශ්‍යතාවයේ මත වෙලා එනකන් ඉන්න. ඇවිල්ලා උදව් කරන්න කියන தත්ත්වේ තමයි වැඩිය හොඳ. මොකද නැත්ත හැම දෙයකම උදව් කරන්න ගියාම මල වාතයක් වෙනවනේ. හැම දෙයකම ඇඟිලි ගහන්න ගියාම වාතයක් වෙනවා. ඉතින් මෙතන අපි හිතමු එහෙම වාතයක් නොවෙන්නේ නැති. නමුත් කොහොම හරි එහෙම උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් අර ඊයේත් කෙනෙක් අහනවා, දරුවෙක් අහනවා, කොයි වගේ වෙලාවටද අපි කෙනෙක්ට උදව් කරන්න ඕනි? උදව්වක් අවශ්‍ය බව පේනවා. මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට ගිහිල්ලා උදව් කරන එකද හොඳ නැති එකද හොඳ කියලා අහනවා. ඉතින් එතකොට ඒ වගේ වෙලාවට අපිට කියන්න තියෙන්නේ ඉල්ලීමක් වෙනකන් ඉන්න. ඉල්ලුවහම උදව්වක් කරන්න. එහෙම නැත්නම් අපි හිතනවා ඔව් මොකද්ද මේ කතාව, ඒක හරියන්නේ නැහැ. ඒ වෙනුවට කෙනෙක් දැක්කහම උදව්වක් කරන්න ඕනේ. එහෙම උදව් කරන්න ගියපු කට්ටිය ගොඩක් වෙලාවට පසුතැවීමටපත් වෙනවා. හරි කියන්නේ නිකන් අනුන්ගේ වලි වලට ගිහිල්ලා ගුටි කාලා එනවා කියලා. මේ දෙන්නේ ගා ගන්නවා, බැන ගන්නවා. ගිහිල්ලා මේ මනුස්සයා අයියෝ ඇයි එහෙම කරන්නේ කියලා. අනේ එහෙම කතා කරන්න එපා, එහෙම ගහන්න යන්න එපා කියලා මැද්දට පයින්නවා. අන්තිමට ගුටි කන්නේ කවුද? අර මැද්දට තුන්ගිනියට පැනපු එකා තමයි ගුටි කන්නේ. අනුන්ගේ වලි හලඩත දාලා ගුටි කනවා කියන එක හොඳ ප්‍රසිද්ධ දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් තියනවා. ඒකින්ද යම් කිසි දියක බැලිය යුතුයි, අනුග්‍රහයක් කළ යුතුයි. හැබැයි මේ අවශ්‍යතාවය මතුවෙනකන් ඉඳලා කරොත් ඒක බොහොම ස්වභාවික විදිහට වෙනවා. එහෙම නැත්නම් හරි ආමු අඹ කනවා වගේ හරි අමාරුයි. අවශ්‍යතාවය කිව්වට පස්සේ අන්න උපරිමෙන් පුළුවන් විදිහට කළ දෙනවා, රිසර්වේෂන්ස් නැතුව කළ දෙනවා, හැකි දේ කළ දෙනවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර අවස්ථාව එළඹෙනකන් ඉවසගෙන ඉන්නවා කියන එක ලේසි පහසු නැහැ. දැන් මටත් පවගේ දවස හොඳ සිදුවීමක් තේරුණා. මේ 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 කෙනෙක් දැන් අපි සාමාන්‍ය ගිහි සමාජයක ගත්තොත් මොන හරි අපේක්ෂාවෙන්නේ ගොඩ දෙයක් කරන්නේ. කතා බහ කරොත්, උදව්වක් කරොත්, මොන හරි ඒවා බලාපොරොත්තු වෙනවා. එහෙමනේ ස්වභාවය. නමුත් ඔය පැවිද්දෙක් කියන්නේ ඉතින් බලාපොරොත්තු සුන් වෙච්ච කෙනෙක් කියලා ගන්න හැකිනේ අපිට. බලාපොරොත්තු අතහැරලා දාපු කෙනෙක්. එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. එහෙම නිකන් මැටීරියල් ගෝල්ස් කඩලා බිඳලා දාපු කෙනෙක්. ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ගෝල්ස් පොඩ්ඩක් එහෙමයි කරගත්ත කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් අන්න උදව්වක් කරත් ගොඩක් වෙලාට මුකුත් බලාපොරොත්තුෙන් කරනවට වැඩිය නිකන් අර දැක්කා අවස්ථාව හම්බුණා කරා. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් ඔය කොමාරි දැන් කාලයක් නිකන් අර මොකද්ද ඒ කුටියේ ඇඳත් තියුණා. ඉතින් ඕකේ මම හරහට තමයි බුදිය ගන්න. මොකද මේ හයම් මාරක් ඕනේ සාමාන්‍යයෙන් දිගහරණ අතරින්ගේ දුටු ගැම් රජුරුවත් කියන්නේ අතපය දිගහැරලා බුදිය ගන්නවයි කියලා. එහෙම බුදිය ගන්න බෑ. ඉතින් අර උතුරෙන් කොටි දකුණෙන් මහමෝද කියලා පොඩ්ඩක් නිකන් එක්ක හරහාට නැත්තම් ඔහොම තමයි බුදිය ගන්න. ඊටසේ අවුරුදු ගාණක් මේම ඉඳලා එකපාරට කල්පනා වුණා යකෝ මේක මේ තව අඩිභාගයක් දික්ුණා නම් හරිනේ. අන්න ඉතින් මොලේ පහල වෙන්න ගියපු කාලේ ඈ කොහොමද ඉතින් ඔන්න දැන් ඊට පස්සේ අඩිභාගයක් දික් කරනවා කියලා දැන් එහෙනම් හරස් මේ පොළු දෙක අරගෙන ඒකට ඕල්ටර්නේටිව් එකක් හොයාගෙන අඩිභාගයක් දික වැඩි එකක් හොයාගෙන ඉතින් දැන් මම හතියක විතර ඉඳලා මේවා අටවටෝ ඉන්දියා කොහොමාරි දැන් ඕක මං කරන්න ගිය කොහොමත් වැඩේ වෙන්නේ නැහැ මේක ඇඳද්දි කියලා හොයාගන්න බැරි ගන්නට යනවා ඉතින් කොහොමාරි ඉඳලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා සාමාන්‍ය වගේ වැඩ තේරෙනවා මං කෝවා අනේ හාමුදුරනේ පොඩි වැඩක් උදව්වක් තියෙනවා හෙට එන්නම් කියලා ඕන දැන් කොමාරි ගියා අවස හතර විතර ගියා අර ලෑලි මේවා දෙකත් අරගෙන වර්ක්ෂොප් එකට ගියා ඕන ගිහිල්ලා ටික වෙලාවකින් තව කෙනෙක් එනවා මොකද්ද වැඩක්ද කියලා ඕන එනවා ඊට පස්සේ තවත් පැබාගෙන් විතර තවත් දෙන්නෙක් එනවා අන්තිර කොමාරි අන්න හතර දෙනෙක් විතර එකතු වෙලා කල්ලා අන්තිමට 11 වෙනකොට අයි මොරටුවේවත් හදන්න බැරි ගානට ක්වලිටියට මේ දවස්වල මොරටුවේවත් මෙහෙම බඩු නැහැ. මෙච්චර ක්වලිටියට හදපේව නැහැ කියන ගානට හදලා ෆිනිෂ් කරලා සෑන්ඩින් කරලා පේන්ට් කරලා ඔක්කොම කරලා ඉවරලා ස්ප්‍රේ පේන්ටින්ම කරලා තමයි නැවැත්තුවේ. ඉතින් ඒ වගේ අනුග්‍රහයක්, ඒ වගේ සහෝදරකමක් සාමාන්‍යයෙන් ගිහි ජීවිතයකදී අපිට ඉතින් ප්‍රශ්නනේ වෙන වෙන දේවල් හරව මතක් වෙනවා. ගෙදර කට්ටියට ප්‍රශ්න තියෙනවා, ෆයිනෑන්ෂියල් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. නමුත් ඉතින් අර පැවිදි ජීවිතයේ අපේක්ෂා වෙනස්. ඉතින් ඒ වගේ වෙනස් අපේක්ෂාවකින් වෙන්නේ නැති සාමාන්‍යයෙන් මේ භික්ෂුන් වහන්සේලා බලනවා මේ හාමුදුරු දිහා. බලනවා මේක වැරදි, මේක නිවැරදි කරගන්න කියන ඉල්ලීම කරනවා. කරාට මොකද අහන්නේ නැහැ. සුදුසු අවස්ථාව ගැළපිලා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? සාරිපුත් හාමුදුරු ඔයාගෙන යනවා අර අනිත් හාමුදුරු ටික. ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්ස සමා වෙලා මෙන්න මෙහෙම භික්ෂුවක් ඉන්නවා මේ යමක හාමුදුරුව මෙන්න මේ විදිහේ කතාවක් කිය කී යනවා ඔබ වහන්සේට වෙලා තියුණා පොඩ්ඩක් ඇවිල්ලා කතා බහ කරන්න අපි උත්සාහ කරා බෑ ගොඩ දාන්න බෑ අමාරුයි කියලා මෙන්න මේ සාරිපුත්ත හාමුදුරුවන්ට මේ ස්වාමීන් වහන්සේලා ටික ගිහිල්ලා කියනවා කිව්වහම මොකද වෙන්නේ සාරිපුත්ත හාමුදුරුව පස්සේ වෙලාවක විවේක වෙලාවක ඇවිල්ලා මෙන්න මේ භික්ෂුව හම්බෙලා මේ යමක හාමුදුරුවන් හම්බෙලා අහනවා ආයසතුනි මෙන්න මේ 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 විදිහේ අදහසක් ඔබ දරාගෙන ඉන්නවද එතන මේ හැමදෙරෝ කියනවා ඔව් මම මේ විදිහ අදහසක් තමයි ඉතේ තියාගෙන ඉන්නේ මොකද්ද මේ රහතන් වහන්සේ මරණින් මත්තේ බිඳෙනවා සිඳෙනවා විනාශ වෙනවා මතු නොවෙනවා අන්න ඒ විදිහ දෙයක් මම දරාගෙන ඉන්නවා දැන් මේ ඉන්න රහතන් වහන්සේ මරණය පස්සේ බිඳිලා යනවා ආපහු උප්පත්තියක් නැ නියුණා කියන අදහසක් අන්න දරාගෙන ඉන්නවා කියලා ඔන්න ඒ විදිහට ප්‍රකාශ කරනවා එතකොට මෙන්න සාරිපුත්ත හාමුදුරුව මේකට නිකන් අමුතු විදිහේ අප්‍රෝච් එකක් තමයි ගන්න. ආනවා. එවත්නි මේ රූපය කියන එක. මේ රූපය කියලා කියන්නේ දැන් අපිට බැලුවාම අපිට පේනවා අපේ ශරීරයක් තියෙනවා. අපිට වටපිටාවේ දේවල් ග්‍රහණය වෙනවා. අපේ ඉන්ද්‍රියන් වැඩ කරනවා. එතකොට ඒවට අහු වෙන එන්නේ ස්වභාවය ගැන තමයි කියන්නේ. එතකොට කියනවා මේ රූපය මේ විදියට ඇසට රූප පෙනෙනවා. මේ විදියට ක්‍රියාවලියක් යනවා. එන්නේ රූපය නිට්‍යද අනිත්‍යද? කියනවා අනිත්‍යයි. අනිත්‍යයි. මොකද ඒක මේ ඒ විදියට පවතින්නේ නැහැ. අපිට ඕන විදියට පවත්වන්න බෑ. අර බුදුරජාණන් වහන්සේනත් කියන අර සත්‍යකයට කියනවා රූපේ නිට්‍යයි කියලා සත්‍යක ඇවිල්ලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පොඩි පොයින්ට් එකයි දාන්නේ. එහෙනම් මූණ කැතයි. මූණ ලස්සන කරගනි. බෑ. එහෙම කරන්න බෑ. හසන ඉබියක් හැදුනාම අයියෝ මේ ලෙඩේ නාවනම් හොඳයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැහනේ. හෙට හොඳ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. කොහොමද දැන් ගිහිල්ලා මේ මේ මේක කරන්න කියලා හිතුවට ලෙඩේ යන්නේ නැහැ. තව ටික වැඩි වෙලා එනවා. ඒකේ ඉඳලා අපිට ඕනේ විදියට මේක පවත්වන්න බෑ. ඉතින් කියනවා ආරූපය අනිත්‍යයි. අනිත්‍ය නම් මේක සැපද දුකද? ඒකට කියනවා දුකයි නේ. ඉතින් අනිත්‍ය නම් අපිට අවශ්‍ය විදියට පවත්වන්න පුළුවන් නම් තමයි අපි කැමති. එහෙම බැරි නම් ඉතින් අස්පත් තමයි කියලා කියනවා. හරි. එහෙනම් යමක් අනිත්‍යද, ඒක දුකද, ඒක පෙරලෙන ස්වභාවයටද, එය මම, මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? අනේ එතකොට මේ සායනාංශ කියනවා නෑ ස්වාමීනි, මොකද යමක් අනිත්‍යද, පෙරලෙන ස්වභාවයටද, දුකද, ඒක මම, මගේ ආත්මය කියලා ගන්න වටින්නේ නෑ. මම මගේ ආත්මය කියලා හැඟීමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක අර කියන විදිහට ස්ථිර ස්වභාවය ඇති විය යුතුයි. මට ඕන විදිහට පැවැත්වීමක් හැකි විය යුතුයි. දැන් අපි උනත් කරන්නේ ඕක තමයි. මොකද්ද අර දැන් දේ යගේ උඹහකට ණයක් රිංගල ඌකේ පදිංචි වෙනවා. පදිංචි වෙලා ඌ මේකේ වටපිටාවත් ආරක්ෂා කරන් පලාතේකට එන්න දෙන්නේ නැහැ කියලා අන්න ගාඩ් එකක් උද්දාගෙන ඉන්නවා. ණයාගේ දොය කියලා ඇහුවොත් දැන් ප්‍රශ්නය. මේ අනුන්ගේ එකකට රිංගගෙන ඒකට අයිතිවාසිකම් කිවිල්ලක් තමයි මේ කරන්නේ. ඒ වගේ දෙයක් මෙතනත් තියෙනවා, අපි තුලත් තියෙනවා. මේක මගේ කය, මේ මම වෙමි කියලා ඔය කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කරන්නේ ඕක තමයි. කොණ්ඩෙ පිල්ල බලනවා, පොඩ්ඩක් නිකන් hina වෙලා බලනවා, දත් ටික කොහොමද කියලා බලනවා නේ. ඉතින් අන්න ඕක ගැන තමයි කියන්නේ. මේක මේ විදියට මම මගේ ආත්මය කියලා ගන්න වටින්නේ නැහැ. මොකද මේක මට ඕන විදියට පවත්වන්න බෑ. මට ඕන විදියට පවත්වන්න බැරි නම් එතනම තමයි දුක ගැලපිලා ඉන්නේ. අන්න එහෙම දෙයක් මම දකිනවා, පිළිගන්නවා කියලා කියනවා. ඊට පස්සේ යනවා වේදනාව. වේදනාව නিত্যද අනිත්‍යද? එතකොට කියනවා ඒකත් අනිත්‍යයි. ඊට පස්සේ යනවා අනිත්‍ය නම් සැපද දුක්කද? දුකයි. ඔන්න ඒ විදිහට එහෙනම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? ඒකත් බෑ, ගන්න සුදුසු නෑ. කෙලොන්න විදියට වේදනාව ගැනත් හිතමුකෝ අපි. දැන් ඔළුවේ කැක්කමක්, දත් අමාරුවක්, කොන්දේ රුදාවක් වගේ ආවහම ඒක අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ. සැප වේදනාවක් ආවොත් හැමදාම මේ ජොලියෙ වින්දම් කියලා කිව්වට මොකද? ටික දවසකින් ඒ ජොලිය බහැලා යනවා. අනේ එතකොට ඒකේ තියෙනවා යම්කිසි විදියක වෙනස් වෙන ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයක්. ඒක නිසා මේක දුක් බවට පත් වෙනවා. සැපේ තියා ගන්න දුක අයින් කරන්නත් අපිට පුළුවන් වුණා නම් ඔයි කියනදි දුකක් නැහෙනේ. එතකොට එහෙනම් ඒ වගේ අනිත්‍ය දෙයක්, ඒ වගේ පෙරලෙන දෙයක්, ඒ වගේ වෙන මගේ ආත්මය කියලා, මම මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ කියන අදහස මේ හාමුදුරුව දෙනවා. ඊට පස්සේ කියනවා සංඥාව සංස්කාර විඥාන. ඔන්න ඔහම පංච උපාදානස්කන්ධය කියලා අපි හඳුන්වන අර ගොඩවල් පහක් විදිහට වෙන් කළ පෙනවානේ. ඒකම දේ අර පෑදලි කරන්න අවශ්‍යතාවය නිසා පහකට වෙන් කරලා පෙන්නනවා. එතකොට ඔන්න ඔය විදිහට පහ ගැනම අහනවා. එතකොට අවිඥාණය ගැන අහනවා. විඥාණය මේ විදිහට නিত্যද අනිත්‍යද? එකත් අනිත්‍යයි. ඕන විදිහට තියන්න බෑ. ආයන අනිත්‍ය නම් දුකද සැපද දුකයි කියලා ඔන්න ඔය විදිහට මේ පහ ගැනම අහනවා. අහනකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ විදිහට මේක අනිත්‍යයි දුකයි, ඒ වගේම මම මගේ ආත්මය කියලා ගන්න බෑ. හරි. එතකොට ඔන්න ඔය කියන්නේ අපි ඔය කියන ප්‍රතිපදාව තමයි. දැන් අපි තමු සිහිය පුරුදු කරනවා. පුදුගනොට අපි කියන ම මේ මැවිදින්නේ මේ ගාන්ට ඇවිදින්නේ උස්ම ගන්න මේ විදිහට කියලා. ඕම මේ පටන්ගන්න නිත්‍ය ස්වභාවයකින් තමයි පටන් ගන්නේ. නිත්‍ය කියන්නේ දැඩි නිත්‍ය සංඥාවකින් තමයි පටන් ගන්නේ. ගොඩ දෙනෙක් එහෙම පටන් අරන් ටිකක් වෙලා යනකොට මෙයාට තේරෙනවා මොකද්ද මේ විදිහට පවත්න්න බෑ. ඇවිදින්න ගියාට එහෙම ඇවිදින්න බෑ. හුස්ම හරියට මේ ඉඳ තියලා මේ විදිහට ගන්න ගියාට මොකද ටික වෙලාවක විකාර වෙලා යනවා. ඊට පස්සේ කය නිකන් අර ඉරට්ටක් වගේ මොල් ගහක් ගිල්ලා වගේ හරියට තියාගෙන ඉඳලා මොකද මෙන්න බලනකොට ඇද වෙලා බෙල්ලත් නැවිලා ගිහිල්ලා. මොකද වෙන්නේ අන්න අර ස්ථිරයි කියලා ගත්ත එක අස්ථිර බවකට අර නිට්ටයයි සැපයි මගේ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත එක ටික ටික අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය අන්න අර මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ වටින් නැති ස්වභාවය මතුවලා එනවා. අන්න ඒක මතුවෙනකොට ඔය භාවනාව යෙදෙන කට්ටිය ප්‍රතිපදාව පුරුදු කරන කට්ටිය ඒ කමඨහන් වර්ධා කියලා ඉදිරිපත් කරන ඒවා ගොඩක් ඒවා තියෙන්නේ මොකද්ද මෙන්න මේ මතුවෙච්ච දේ බාර ගන්න කැමති නැහැ කියනවා. මේක මෙහෙම වෙන්න බෑ. හොඳට අහලා බලන්න ඕකම තමයි තියෙන්නේ. හිතවිලි එනවා දෙන්න බෑ කරන්න බෑ හිතවිලි එනවා කියලා කියනවා. නැත්තම් ගෙදර කට්ටිය සද්ද කරනවා ඒකින්ද කරන්න බෑ කියලා කියනවා. නැත්තම් කියනවා මට ඕන විදියට හුස්මෙම තියන්න බෑ කියලා කියනවා. ඉතින් ඔක්කොම මොකද්ද කියන්නේ? අර නිකන් නිත්‍යයි සැපයි මම මගේ මගේ ආත්මය කළා දෙන්න කියලා තමයි මේ කියන්නේ. ආපහු හුස්ම ඇදලා හරි අරගෙන බලන්න ඕනේ. මුණ ටිකක් හරි ඕදගෙන ඇවිල්ලා කය කෙලින් තියන්න ඕනේ. සක්මණේ නැවතිලා ඉඳලා හරි කමක් නැහැ ආපහු හරියට ක්‍රමයට ඇවිදින්න ඕනේ කියනොත් ඔය වගේ ස්වභාවයක් විශේෂයෙන් ඔය පුරුදු කරන්න කියන කට්ටියගේ තියෙනවා. ඉතින් ඒක ටික දවසකින් බොඳ වෙලා යන්න ඕනේ. ඒ බොඳ වෙලා ගියේ නැත්නම් දැඩි නිත්‍ය සංඥාවක් තමයි මතුවලා එන්නේ. එක්තරා විදියක අර කාලා බීලා ජොලි කරන උන්ට වැඩි නිදිත්‍ය සංඥාවක් මතුවලා එනවා. හොඳට හොයන්න පුළුවන්. අන්න භාවනාව ඔය විදියට දැඩි ලෙස අරගත්ත කට්ටිය පුදුම දැඩි නිත්‍ය සංඥාවක් තියෙන. කාලා බීලා ජොලි කරන උන්ටත් වැඩි ස්ථිර ලෝකයක් පවත්වන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක කොහොමද කරන්නේ? ඒක අපි මට හිතෙන විදිහට පිරිලමදී පාරමී පිරිලමදී වැඩේ පත් වෙන්නේ නැහැ. පත් වෙන කෙනාට තේරෙනවා පය දෙක තුන යනකොට කය ගලින් තියන්න බෑ. ටික දවසක් යනකොට සක්මණේ මෙහෙ බොඳ වෙනවා විසි වෙනවා පවත්වන්න බෑ කියන අන්න අර අනිත්‍ය ස්වභාවේ දුක් ස්වභාවේ මම මගේ මගේ ආත්මේ නොවන ස්වභාවේ මතුවලා එනවා. ඉතින් ඒ සඳහා හුරලා බලන්න. හුරලා බලන්න. හුරලා බලනකොට තේරෙනවා මේ ලොටරි එක ඇතුලේ මොන වගේ තෑග්ගක්ද ඇදිලා තියෙන්නේ කියලා. නොයේදී නම් ඔක හොයන්න බෑ. හුරලා බැලුවාම තේරෙනවා. සමහරුන්ට අපට හිරිහිරුවා විතරයි මෙන්න අන්න කෝටි ගානක තෑග්ගක්. මේ හිරිහිරුවා විතරයි. තව කෙනෙක්ට තියෙන සැනසිලි තෑග්ගක්. ආ මේ කෑෂ් කරන්න බෑ. එහෙම ලොකු ගාණක් නැහැ. තව ස්විප් එකක් දෙයක් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මුකුත් නැත. ඉතින් මොකද කරන්නේ? ඒ ඉතින් ස්විප් එක ඇදුනා වගේ තමයි කේස් එකක් තියෙන්නේ. ඉතින් හුරලා බලන්න. මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හුරලා බලන්න. යන පත් වෙන කෙනාට පත් වෙනවා. නැති කෙනා ඒ කිනුත් දැඩි නිත්‍ය සංඥාවක් හදා ගන්නවා. මේ යමකහාමඳුරුවත් සමහර විට ඔය අරමුණේම හිත පවත්වපු කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. හුස්මෙම හිත පවත්වන කට්ටිය. ඊළඟ පතුලම බලන්න ඕනි කියන කට්ටිය ඉන්නේ. ගෙදර ඉඳලා භාවනා කරන්න බෑ ආරණ්‍ය එකට වෙන්න ඕනි කියන කට්ටිය ඉන්නේ. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. අදම ගන්නේ මේ හාමුදුරු කිව්ව අරගොළු කියන්නේත් නෑ. අරගොළු කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය. අන්න අර නිත්‍ය භවයේ අර සැප භවයේ අර ආත්ම භවයේ ඉන්න උත්සාහ කරනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන කිව්වේ ඉඳ අන්තං ෂේප්. අර කමඨාන් වර්ධාවක් ඉදිරිපත් කරපු ඉඳ අන්තං පොඩි අවස්ථාවක් ලැබුණා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට හරි. නැවතත් මං කියනවා යමක හාමුදුරුවෝ අර හුස්මම බලන්න උත්සාහ කරපු කෙනෙක් වෙන්නේ නැති. පියවර ගැනම අවධානයෙන් ඉන්න ඒකෙන් පිට සතියක් නෑ කියපු කෙනෙක් වෙන්නේ නැති. එහෙම ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. ඉතින් කොහොම හරි අන්න අර ඒක අහලා ඊට පස්සේ මේ විදියට ප්‍රතිපදාවක් ගැන දිහාවට තමයි දැන් මතුවලා එන්නේ. මමත් කිව්වා මේ ප්‍රතිපදාවේ යෙදිලා ඉන්න කෙනෙක්ට මේක ඉබේම අනිත්‍ය ස්වභාවය හිතට කාවදින විදියට මතුවලා එනවා. අර ඉස්සෙල්ලා වචනෙන්නේ කී කී ඉන්දියේ එවැනි මේ දැන් තේරෙනවා අන්න හුස්ම බොඳ වෙනවා, සක්මන බොඳ වෙනවා, ඒට මේට වැනෙනවා, ඉරියව් ඇද වෙනවා, බෙල්ල කඩා වැටෙනවා කියන ඕවා හිතිවිලි එනවා. අපිට අවශ්‍ය විදියට පවත්වන්න බෑ, නොයෙකුත් ප්‍රශ්න ගැටල්ලු, ඊට පස්සේ වටපිටාවේ සද්ද ඔස්සේ නැවත නැවත විකාර වෙනවා. අන්න ඒක දකිනවා නම් එයාට තේරෙනවා මෙන්න මේ මම නිත්‍යයි කියලා ගත්ත දේ අනිත්‍ය ස්වභාවයක්, සැපයි කියලා ගත්ත දේ දුක් ස්වභාවයක්, ආත්ම කියලා ගත්ත දේ අනාත්ම ස්වභාවයක් එනවා කියන එක තමයි ඔය තියෙන්නේ. ඒ වචන වලින් කිව්වේ නැති වුණත් ඔය හරඹේ තමයි ඔය කමටහන් වார்த்தාවක් තුල තියෙන්නේ. නැවත නැවත අරගල කරනවා, නෑ මේක නිත්‍යයි, නෑ මේක සැපයි, නෑ මේක ආත්මයි කියලා කියන්න උත්සාහ කරනවා. ඒ අරගලේ තමයි ඔය කියවන්නේ එකක් කියන්නේ. මේ ලේම බලන්න කියන ප්‍රකාශය මොකද්ද, දෙන උත්තරේ මොකද්ද, දෙක පරස්පරයි. තනිකර වදින්න යන්න අතෙන්ට තමයි අන්න නෑ නෑ ඔයාට ඕන විදිහට තියන්න බෑ, හිතවිලි එන්න දෙන්න. කියපු ගමන් ඔන්න අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය මත වෙලා එනවා. ආපහු කියනවා බෑ බෑ එහෙම බෑනේ ස්වාමීන් වහන්සේ, සිහිය තියන්න බෑ, වහම මේ හුස්මට ගන්න විදියක් කියන. ඉතින් ඔන්න ඔය අරගලේ දෙපැත්තට ඇදිල්ල, කම්බ ඇදිල්ල තමයි තියෙන්නේ. ඉතින් ඒක ටික ටික පුරුදු කරන කෙනෙක් ගැන තමයි ඊළඟට කියන්නේ. ඇවැත්නි යමක යමෙක් මේ විදියට ප්‍රතිපදාවක් දැනගෙන මේකේ යෙදෙනවද, ඒ තැනත්තා ප්‍රතිපදාවේ මේ විදියට ඉදිරියට යනවද, එයා මෙන්න මේක අනිත්‍ය බව තමුන්ගේ හිතට ලං කරගන්නවා. ඒක එයාගේ හිතට බසිනවා. ඊට පස්සේ දුක් බව එයාගේ හිතට බැස ගන්නවා. ඒ වගේම අනාත්ම බව එයාගේ හිතට බැස ගන්නවා. එතකොට මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය නැවත නැවත අත්දකින මේ පුද්ගලයාගේ හිත මෙන්න මේ ක්‍රියාවලියෙන් දුරස් වෙනවා. ඔන්න ඔය දැන් අපි මේක කරගෙන යනකොට කියන්නේ හරි කම්මැලි අප්පා, කිසිම නෑ, නිකන් නෑ, මහා නිකන් ලුණුත් නැති ලුණු ඇඹුල් ලුණු කැඳ එකක් වගේ ස්වභාවයක් මතුවෙලා එනවා දැකලා ඇති. සමහර විට එන්නේ පරියන්කෙක විනාඩි 40 50 පැන්නට පස්සේ ඔන්න එනවා මහා විකාර වෙච්ච, නිකන් අර නිදි මතකටත් වැඩිය නිකන් මත් ගතියක් වගේ එකක් එනවා. ඒක නිදි මතක් කියලා ගොඩදෙනේ කර්ත දක්වනවා. නමුත් ඒක නිදි මතක ස්වභාවය නෙමෙයි තියෙන්නේ, වෙනකට මතක ස්වභාවය තමයි තියෙන්නේ, මත් ගතියක වගේ එකක්. අර නිකන් බුලත් ටිකක් කාලා මත් වුණාම වගේ ගතියක්. අන්න ඒ වගේ ගතියක් මතුවෙලා එනවා. ඒ මොකද්ද මේ කියන්නේ? අන්න මේක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ, මේක නැවත නැවත දකිනකොට, මේ පිස්සු විකාරය දකිනකොට අන්න මොකද වෙන්නේ, මේකේ කලකිරෙනවා. කලකිරුනේ ඒ හිත ඒකට ඇලෙන ස්වභාවය ටිකක් අඩු වෙනවා, නොඇලෙනවා. නොඇලෙන්නේ මිදෙන දිහාවට යනවා. ඔය සමහර විට ගිරිමානන්ද කියනකොටත් හිලැති විරාග සංඥා, නිරෝධ සංඥා කියලා දෙකක් සඳහන් වෙනවා. ඒ විරාග නිරෝධ දෙකට පස්සේ තියෙන්නේ පටිනිස්සග්ග කියලා. ඕක ඔය ගමන හරි ලස්සනට ඔය වචන වලින් කිව්වේ නැති වුණාට අපි ඒ දෙනකොට අපිට දකින්න පුළුවන් අන්න එනවා මහ එපා කරපු කම්මැලිකමක්. ඕක ඇවිල්ලා කියනවා ඉතින් නැවත නැවත හරි කම්මැලි, මේ මහා නිකන් මත් ගතියක් වගේ තියෙන, මොකද කරන්නේ, මොනවා හරි නැද්ද ට්‍රික් එකක් ආවා පණ ගහලා කෙලින් කරලා ගන්න. ඔක අපි නැවත නැවත කරන ඉල්ලීමක්. මේක කෙලින් කොල්ලා දෙන්න බැරිද කියලා අහනවනේ. මේ ඇද වෙලා කඩා වැටිලා තියෙන එක බෑ, එහෙම කරන්න බෑ, එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින් දායේ බාර ගන්න පුළුවන් වුණොත් අන්න එතකොට ඒකම තමයි ඔය කියන විරාගය, ඒකම තමයි ඔය කියන නිරෝධය. එතනින් එහාට තමයි පටිනිස්සග්ග කතාවක් මතුවෙලා එන්නේ. අන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ ක්‍රියාවලිය නැවත නැවත දකිනකොට එයා මේ ක්‍රියාවලිය කලකිරෙනවා. කලකිරුනේ එයාගේ හිත ඉබේම මේකේ නොඇලෙනවා. නොඇලුනේ එයාගේ හිත මේකෙන් මිදෙනවා. මිදුනේ යයි ඥානයක් පහළ වෙනවා. දැන් ගිය සතිය අපි කිව්වා මාර්ගස්ත පලස්ත කතාවක්. අන්න නොඇලුනේ මිදෙනවා කියන්නේ මාර්ගස්ත කතාව. වැඩේට මේක අතහැරලා වැටෙනවා. හරිද? වැටුණට හරියන්නේ, වැටිලා ආපෝ ප්‍රകൃතියට එනවනේ. ප්‍රകൃතියට ආවම තේරෙනවා කලින් ටිකම අර කියන්නේ අපි රිෆ්ලෙක්ට් බැක් කියලා. කලින් එක මතක් වෙනවා. කලින් ඒ සිදුවීම මතක් වෙනවා, තේරෙනවා. මිදුනේ මිදුනේ යයි ඥානෙ පහළ වෙනවා. දැන් වැඩේ ඉවරයි කියන අදහස පහළ වෙනවා. චෝක හරි ලස්සනට ඔච්චර ප්‍රබලව නැතත් අපිට මේකෙදි දකින්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මම මේ විදියට පරයන්කික වාඩියලා ඉන්දියා, මම යම්කිසි දියක විනාඩි 20-30ක් ඇතුළට ගිහිල්ලා වෙන්ට කියනවා, ඔන්න මේ විදියට ඉන්නකොට මම වෙනදාට මට පීඩා කරන හිතවිල්ලක්, වෙනදාට මට කරදර කරන හිතවිල්ලක්, වෙනදාට මට බාධා වෙන හිතවිල්ලක් ඇවිල්ලා, එයා විසින්ම ඇවිල්ලා එයා යම්කිසි දියක රංගනයක් නිරූපණය කළා, මගේ උත්සාහයක් නැතුව මෙයා යන්න ගියා. මට ඒ වෙලාවේ හරි පුදුමයි, මෙහෙම හිතවිල්ලක් කොහොමද මෙහෙම ඇවිල්ලා ගියේ වෙනදාට මේ වද දෙන දේ කියලා මෙතනත් කියනවා. අන්නේ අත්දැකීම එවලේ තේරෙන්නේ නැහනේ. එවලේ අත්දැක්කට පස්සේ තමයි තේරෙන්නේ, යකෝ අර 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 විදියට ඇවිල්ලා ගියා, වෙනදාට ඇතිවුණ වෙහෙස තියුනේ නැහැ කියන දේ තියෙනවා. අන්නේ මිදුනේ මිදුනේ යයි ඥාණය පහළ වෙනවා කියලා ඔන්න ඔය දෙක අතර වෙනස තමයි තියෙන්නේ. අර ඊයේ දෙන වෙලාවේ යම්කිසි අත්දැකීමක් තියෙනවා, පස්සේ තමයි ක්ලික් වෙන්නේ. ආ මේ මේ මෙහෙම එකක් වුණා, වෙනදා දක්කපු ප්‍රතිචාරේ දැක් වෙන ප්‍රතිචාරේ නෙමෙයි එදා තියුනේ කියන යම් කිසි විදියක ආලෝකයක් පහළ වෙනවා. අන්න ඒක ගැන තමයි ඔය කියන්නේ. මිදෙනවා, හැබැයි මිදුන වමනින් හරියන්නේ නැහැ. මිදුනේ යයි ඥානයක් පහළ වෙනවා. අන්න එතකොට කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, දැන් ඔන්න ප්‍රතිපදාව දිගේ තමයි අරන් ගියේ ඈ. ඔන්න දැන් කියනවා හරි, ඔයක උනාට පස්සේ මෙයා රහතන් වහන්සේ කියලා හඳුන්වනවා. මේ විදිහට වැඩේ සම්පූර්ණ වුණාට පස්සේ අර විදියට නැවත 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 මේක ක්‍රියා කරගෙන කරගෙන ගිහිල්ලා දවසක මේ සියල්ල ඔය ආකාරයෙන්ම ටිකෙන් ටික ගිහිල්ලා යම් කිසි පීක් එකකට පත් වෙනවා. කන්ද මුදුනට නගිනවා. අපි තාම කන්ද පියවරෙන් පියවර හරි අමාරුවෙන් අනේ තණ්ඩලේ දෙන්න දෙපොලේ කියාගෙන යනවානේ. ඕම ගිහිල්ලා 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 දවසක කන්ද මුදුනට නගිනවානේ. එතකොට ගිහිල්ලා ගියොත් එකපාරට රහත් වුණා කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ටික 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 කන්ද නැගලා දවසක කඳු මුදුනට එනවා. මුදුනට ගියාම තමයි ජොලිය එන්නේ. අපට සිරි මෙච්චර මේ නැගපු එකේ ජොලිය දැන් තමයි තියෙන්නේ කියලා එන්ටේ. නමුත් අර නැගපු ගමනට නිග්‍රහ කරන්න හොඳ නැහැ. ඒ කාලේ තමයි අමාරු. කඳු මුදුන නොපෙනි නෙපෙනි තමයි ගියේ ඒ ගමන. අන්න කඳු මුදුන පේනකොට නම් හරි ලේසි. එහෙම පේන්නේ නැහැ. නොපෙනි නොපෙනි යනකොට ඒ ගියපු කාලේට තමයි වෙහෙසට තමයි අපි අනුග්‍රහය වැඩියම කරන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ. අර මුදුනට ගිහිල්ලා උඩ පයින් එකට නෙමෙයි. ඉතින් කොහොම හරි වේවා එන්නේ එහෙම කතාවක් කියලා කියනවා. එතකොට දැන් මෙයා රහතන් වහන්සේ කියලා හඳුන්වනවා. මෙයා බ්‍රහ්මචාරියක් නිම කරන ලද්දෙක් කියලා හඳුන්වනවා. මෙයා කීනාශ්‍රව භික්ෂුව කියලා හඳුන්වනවා කියලා අන්න රහතන් වහන්සේ බ්‍රහ්මචාරිය නිම කරන ලද්දා පිළිබඳ යම්කිසි කතාවක් ප්‍රතිපදාව තුලින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා. පෙන්නලා දීලා අන්න අර වටිනා ප්‍රශ්න දෙනවා. තාම මේ වැටේ තැළුවා විතරයි, පාර හැදුවා විතරයි. ඔන්න දැන් අහනවා, ඇවැත්නි එතකොට දැන් මෙන්න මේ රහතන් වහන්සේ ඉන්නවනේ, මේ අර භික්ෂුව ඉන්නවනේ, මේ බ්‍රහ්මචාරී නිම කරන ලද තැනත්තා ඉන්නවනේ, එයා රූපය සත්වයා මම මගේ ආත්මය කියලා දකින්නවාද? එතකොට මේ හාමුදුරුවන්ට ඉතින් ඉබේම කියන්නේ නෝ නෑනේ ස්වාමීනි, දැන් එයා ඒකත් ඇරලා ඉවරයි. ඊට පස්සේ ආන වේදනාව මම මගේ ආත්මය කියලා දකින්නවාද? නෑනේ ස්වාමීනි, එතකොට එයා ඒකත් ඇරලා ඉවරයි. මේ සත්වයා විදිහට දකින්නවාද? නෑනේ ස්වාමීනි. ඊට පස්සේ මේ සංඥාව සංස්කාර විඥාන සත්වෙක් විදිහට දකින්නවාද? නෑ. ওই විදිහට පිළිගන්ට වෙනවා. ඒක තවදුරටත් අතහැරලා ඉවරයි. ඊට පස්සේ ඔක්කොම ටික එකතු කරලා එක ගෙඩියට දාලා අහනවා, ඇවැත්නි රූපය වේදනාව සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය මේ තැනත්තා සත්වයේක් පුද්ගලයේක් මම මගේ ආත්මය කියලා දකින්නවද? නැත. ඉතින් කියනවා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, ඉතින් ඒ වගේ මේ ජීවත්ව ඉඳද්දි කියලා අපි කියමුකෝ, මේ ඉඳද්දි මේ රහත් භික්ෂුව තමුන්ගේ මේ පංච උපාදානස්කන්ධය මේ යන ක්‍රියාවලිය මම මගේ ආත්මය කියලා නොදකිද්දී විදිහ සත්පුද්දල සංඥාවක් නොගනිද්දී මේ ජීවත්ව ඉන්න කෙනාව සත්වෙක් විදිහට පනවන්න බැරි වෙද්දී ඔබ කොහොමද කියන්නේ මරණින් මත්තේ මෙහෙම සිඳීමක් වෙනවා කියලා? අන්න හරි පොයින්ට් එකට එනවා. එතකොට කියනවා ඇත්ත තමයි මරණෙදි සිඳෙනවා කියලා කියන්න බෑ. මොකද දැන්ටම මේ පෙනුනාට මොකද? මේ වචන කතා කරාට මොකද? මේ එහෙම ගියාට මොකද? දැනටම සත්වයෙක් කියලා පනවන්න බෑ. මොකද ඒ එහෙම යන එක ඩිස්ක්ලේම් කරලා ඉවරයි. ඒ කතා කරන එක ඩිස්ක්ලේම් කරලා ඉවරයි. මේ පේන දේ ඩිස්ක්ලේම් කරලා ඉවරයි. ඒක අතහැරලා ඉවරයි. අයිතිය මුදා හැරලා ඉවරයි. එතකොට කෙනෙක් ඇවිදිනවා. කෙනෙක් කතා බහ කරනවා. කෙනෙක් අර විදියට ක්‍රියාවත් වෙනවා. නමුත් කෙනෙක්ද කියන ප්‍රශ්නයක් එනවා. එතකොට අපි හිතමු කැලේ ගහක් දළු දානවා. මේ අත්තක් කැපුවාම එතනින් දළු දාලා එනවා. ලේ ගලන මොනවාද කිරි ගලනවා, අඩනවා, කඳුළු හලනවා වගේ. අන්න ඔය විදිහ දේවල් අපි දැකලා තියෙනවා. එතකොට අන්න කෙනෙක් කිව්වොත් මෙතන මේ ජීවියක් විදිහට අපි අඳුර ගන්නවාද කියලා, නෑ ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒ ස්වභාවික ක්‍රියාවලිය මේ විදිහ නිරූපණයක් අපිට දක්වනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ රහත් භික්ෂුවක් වගේ පුද්ගලයෙක් තුළ තියෙන්නේ. අන්න අර යම් කිසි දෙයක් දකින්න ලැබෙනවා. දකින්න ලැබුණාට මොකද? ඒ තැනත්තා එම පුද්ගල සංඥාවක් ජීවත්ව ඉඳීදීවත් පනවන්න බැරිය. එතකොට මරණයෙන් මත්තේ මොන කතාවද කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා. කිව්වට පස්සේ දැන් ආර්ය ස්වාමීන් වහන්සේට ඉතින් ඉබේම පිළිගැන්නෙනවා. ඇත්ත තමයි ස්වාමීනි, මේ කියපු කතාව හරි තමයි. මොකද මේ ජීවත්ව ඉඳිද්දී මේ කතා බහ කරද්දී වත් පුද්ගල සංඥාවක් මේ තැනැත්තට පණවන්න බැරි වෙද්දී කොහොමද අපි මරණයෙන් මත්තේ කතාවක් කරන්නේ? ඔකට කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද? මේ තල් ගහක් උදුරනවා. උදුරලා මේක මුලින් උදුරලා ගත්තට මොකද? මේක නිකන් ගහ කෙලින් කරලා හිටවලා තියෙනවා. එතකොට ආනවා මේක බැලුව ගමන් ගහ පේනවා. හා තියෙනවා. නමුත් ඇත්තට එහෙම ස්වභාවයක් තියෙනවද නැහැ. දැන්ටම උදුරලා දාලා ඉවරයි. බැලුව බැලමඩ ගහ පෙවුනට මොකද? ඒක එහෙම පැවැත්මක් නැත. අන්න එතකොට ඉන්න කාලේ එහෙම පැවැත්මක් පනවන්න බැරි නම් මරණයෙන් මත්තේ ගැන, මරණ මොහොත ගැන කොහොමත් කතා කරන්න බැරිය කියන අදහස තමයි ඉන්නේ. නිකන් එක්තරා විදියක නිකන් අපි කියන්නේ නිකන් හොල්මනක් නිරූපණය කරනවා. හොල්මනක් නිරූපණය කරනවා. නිරූපණය කරාට මොකද? අන්න එතන අර සාමාන්‍ය පුද්ගල ස්වභාව සංඥාවක් ගන්න බෑ. ඉතින් ඕක හරි බරපතලයි. ඕක නිසාම තමයි අන්න අර ගොඩාක් ඔය ආර්යයන් වහන්සේලාට අනතුරු කළා, පෞරස් කරගත්තා කියන කතාවක් තියෙන්නේ ඔය ත්‍රිපිටකේම හරි හරියට තියෙනවා. අන්න මොකද්ද මේ සමහර වෙලාවට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අන්න මේ ගමට වඩිනවා. අර වැරහැල්ලක් පොරෝගෙන ගමට වඩිනවා. බුද්ධ ශාසනයක් නැති කාලෙක අන්න තමුන්ගේ පැවැත්ම සඳහා යම් කිසි විදිහක දාන වේලක්, පිණ්ඩපාත වේලක් ලබා ගන්න. එතකොට කෙනෙක් දකිනවා, මේ පුද්ගලයාව දකිනවා, මේ විදියට එන කෙනෙක් දකිනවා. ඉතින් කියනවා නොදකින් විතරක් උදේ පාන්දර මූසලකමට හම්බුණා මේ කුෂ්ඨ රෝගීෙක් වගේ, මේ වැරහැල්ලකුත් පෙරෝගෙන කියලා තුක් ගාලා කෙල ගහලා යනවා. ඒකම ඇති යන්න කල්ප ගානක් නිරයේ පැසෙන්න ඒ බරපතල විපාකයක් විඳින්න. අන්න මොකද වුනේ? පුද්ගලයෙක් සාමාන්‍ය පේන කෙනෙක් කියලා අරගෙන අන්න යම් කිසි විදියක නිග්‍රහය සිද්ධ කරා. නමුත් නිග්‍රහය කරේ ඊට වැඩිය යම් කිසි වෙනස් දෙයකට. අර විදියේ රහතන් වහන්සේ කෙනෙක්ට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට. එතකොට අන්න යම් කිසි විදියක පීඩාකාරී තත්ත්වයක් මතුවෙලා එනවා. එක්තරා විදියක අන්න අර මේ සාමාන්‍ය පුද්ගලයෝ විදියට කටයුතු කරනවා. සාමාන්‍ය පුද්ගලයෝ විදියට නිරූපණය වෙනවා. නමුත් ඒ තුළ තියෙන වෙනස්ම වූ ධර්මතාවයක්. ස්වභාව ධර්මයට දිය වෙලා ගිහිලා ඉවරයි. ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වෙලා ඉවරයි. අන්න එතකොට බරපතල ප්‍රතිවිපාක වලට එය හේතු වෙන්න පුළුවන්. අන්නර ලෝකයාට අනුව ලෝකයාට අනුව ඔන්න ඔය විදිහේ නිරූපණයක් කරන නිසා පුද්ගල සංඥාවක් පෙනෙන නිසා. නමුත් ඒක ගැඹුරේ තියෙන්නේ වෙන ධර්මතාවයක්. තියෙන්නේ වගේ කතාවක් සාරිපුත ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුන්නහම මේ භික්ෂු කියනවා, ඇත තමයි ස්වාමීනි, මේ විදි දෙයක් පණවන්න බෑ. මම කියපු කතාව වැරදි. ඔබ වහන්සේ මේ කරපු පැහැදිලි කිරීම නිසා මම මේ වැරදි මතවාදය අත්හැරියා, මේ වැරදි දිට්ටි අත්හැරියා. ඒ වගේම මම මේ ධර්මය යම් කිසි විදියක අත්දැක්කා කියලා මේ හාමුදුරුව කියනවා. ඒ කියන්නේ මේ සෝවාන් වුණා කියලා තමයි කියන්නේ. මේ යම් කිසි දෙයක මේ දිට්ඨිය නිවැරදි වීමත් එක්ක අන්න මේ ධර්මය අන්න සෝවාන් මාර්ගඵලෙන් දැකගත්තා කියන කතාවක් මේ ස්වාමීන් වහන්සේ කියනවා. එහෙම කුවාට මොකද සාරිපුත්ත හාමුදුරුවෝ ඒ නවතින්නෙත් නැහැ. එතකොට ඇවැත්නි, දැන් ඔබගෙන් යමෙක් මෙසේ කිව්වොත් ඔබට යමෙක් ඇවිල්ලා, දැන් ඒ හාමුදුරුවෝ කිය කී ඉන්දිය එක තමයි මේ කියන්නේ. ඔබට ඇවිල්ලා යමෙක් කියනවා මෙහෙම, මේ රහතන් වහන්සේ මරණයෙන් මත්තේ විනාශ වෙනවා, නැසෙනවා, අන්න නැවත උපත්තියක් නැති ස්වභාවයකට, මරණයෙන් මතු නොවන ස්වභාවයකට පත් වෙනවා කියලා ඔබට යමෙක් කිව්වොත් ඔබ මොකද කියන්නේ? එතකොට දැන් මේ හාමුදුරුවන්ගේ බේතම මේ හාමුදුරුවන්ට දුන්නට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා මොකද්ද? එහෙමනම් මම කියනවා මේ කියන කෙනාට, ඇවැත්නි, මේ රූපේ තියෙනව නේද? මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ වේදනාව තියෙනව නේද? මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තියෙනව නේද? මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ විදිහ කතාවක් තමයි මම මේ කියන්නේ මේ වගේ කෙනෙක්ට කියලා අන්න අර ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේත් දෙන්නේ ඔන්න ඔය උත්තරේ තමයි. මොකද්ද කෙනෙක් ඇවිල්ලා වගේ ප්‍රශ්නයක් අහනවා, කියනවා මම ඔබට ධර්මයේ දේශනා කරන්නම්. ඔය රූපේ තියෙනව නේද? ඕක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කියනවා. අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. ඔන්න ඕක තමයි වැඩි. දැන් කට්ටිය හිතනවා ඇව්වේ එකක්, කිව්වේ එකක් කියලා. හිත තමයි අප්පා අනේ එකට නෙමෙයි උත්තර දෙන්නේ. ප්‍රශ්න උනත් බලන්න, අහලා බලන්න, අහන එක නෙමෙයි කියන්නේ මේ. අනේ එකට උත්තර දුන්නා වගේ කියලා හිතෙනවා සමහර වෙලාවට. හැබැයි ඒකට නෙමෙයි උත්තරේ දීලා තියෙන්නේ, වෙන දෙයකට. ඉන්දමද කොයිද කියන කන් නවල අහන්න බණ අහනකොට, කන් නවල අහන්න ඔය ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට මොකද ආන පස්සෙට නෙමෙයි උත්තරේ හම්බෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා ප්‍රශ්න කරත් ඒ විදිහටම තමයි කියනවා, ඔය ඔක තියනවා නේද? ඔක අනිත්‍යයි, ඔක දුකයි, ඔක අනාත්මයි කියලා යම් කිසි දියක වෙන දිහාවකින් තමයි අත දාන්නේ, වෙන තැනකින් තමයි අල්ලන්නේ. ඔක තමයි වැඩි. අන්න එතකොට මේ ස්වාමීන් වහන්සේත් එවැනි නිවැරදි වීමකට පත් වුණා. අන්න කියනවා මමත් එනවා එහෙම කියනවා ඒ ආන කෙනෙක්ට. එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දීලා නැහැ දැන්. එතකොට බලනකොට සාරිපුත්ත හාමුදුරුවෝ නම් අඩුම ගානේ ප්‍රශ්නේ අරගෙන ආවා. වටේ පිටාව කරකොල කරකොල. දැන් මෙතන ප්‍රශ්නේ උත්තර දෙන්නේ නැහැ කියනවා. ඔක තියනවා නේද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි මේ විදියට ප්‍රකාශ කරනවා කියනවා. අන්න හොඳයි කියලා ඊට පස්සේ තව ටිකක් කියනවා. තව ටිකක් කියනවා. කියනවා යම් කිසි පුද්ගලයෙක් දකිනවා. පිටුමු ධනවතෙක්, මේ ලෝකෙ ප්‍රසිද්ධ කෙනෙක් දකිනවා. මේ සාමාන්‍ය ප්‍රසිද්ධ පුද්ගලයන්ට ඉන්නවනේ නිකන් අර පස්සෙන් එන ෆෑන්ස්ලා. ඒ ෆෑන්ස්ලාත් අර ෆෑන්ස්ලා කිව්වට නිකන් අර පිස්සු ගානට යන විදිය ෆෑන්ස්ලාත් ඉන්නවා. එහෙමහම ඉතින් අන්න ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ කට්ටිය එන්නේ සාමාන්‍යයෙන් මේ අනතුරු කරන ස්වභාවයටම ගිහිල්ලා තමයි එන්නේ. එතකොට ඔය ආහන්න තිනවා කළු සිදුවීමක්. අර බීටල්ස් ඒ සංගීත කණ්ඩායමේ ඒ නායකයාම අන්න අර විදිය හොඳම ෆෑන් කෙනෙක් අතින් මොකද වුනේ, ඝාතනයට ලක් වුණා. ඒ වගේ සිදුවීම් බොහොමයි, බහුලයි ලෝක ඉතිහාසේ. අන්න අර ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච, ලෝකෙම ආදරය දිරාගත්ත ඒ ගායක කණ්ඩායමේ නායකයාව ඝාතනය කරනවා. හොඳම ෆෑන් කෙනෙක් ගිහිල්ලා බලන්න. සමහර විට නිකන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන පරිවර්තනේ වෙලා තියෙනවා. මුලින් යන්නේ ලව් එකට, පස්සේ ඔන්න ඔන්න ගිහිල්ලා මෝරලා 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 ඇවිල්ලා අන්තිමට විභව තණ්හාවෙන් අවසන් වෙනවා. ඒ වගේ සිදුවීම් තියෙනවා. එතකොට කියනවා මෙන්න මේ වගේ කෙනෙක් පහළ වෙනවා. එතකොට අපි හිතමු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට තරහකාරයෙක් පහළ වෙනවා. අරවිදියේ නළුවෙකුට නිලියෙකුට අරවිදියේ විකෘති මානසිකත්වයක් තියෙන ෆෑන් කෙනෙක් පහළ වෙනවා. එතකොට මේ තැනැත්ත මොකද කරන්නේ? මම මූට ගේමක් දුන්නනම් හරි, මූව ඝාතනය කරානම් හරි කියන අදහසක් මේ තැනැත්තගේ ඔළුවට එනවා. එතකොට ඇවිල්ලා දැන් මේක එකපාරට ලං වෙන්න බෑනේ. ඉතින් එයා මොකද කරන්නේ? අනේ බොහොම මේ උපස්ථාන කරනවා, ලං වෙනවා, උදව් කරනවා, හරි ප්‍රිය වචනෙන් කතා කරනවා. මේ විදිහට යම් කිසි විදිහක කරන්න පුළුවන් ඔක්කොම කරනවා. එතකොට කියනවා දැන් මේ මේ විදිහට ලං වෙනවා, මේ විදිහට ප්‍රිය වචන කියනවා, මේ විදිහට ඒ තැනැත්තාගේ අවශ්‍ය ටික ඔක්කොම කරලා දෙනවා, ඔහොම කටයුතු කරනවා. එතකොට කටයුතු කරලා 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 සුදුසු අවස්ථාවක් එනවාද? අන්න ඒ වෙලාවේදී පිහියක්, දැලි පිහියක් වගේ එකක් ඇදලා අරගෙන අන්න මේ තැනැත්තාගේ උගුර දණ්ඩ සිඳිනවා. අන්න දෙන උපමාව. ඕක දීලා කියනවා, අහනවා දැන් අර උපස්ථාන කරන කාලෙදී, අර ප්‍රිය වචන කතා කරන කාලෙදී, අර අමුතු විදියට සියලුම දේවල් කරන දෙන කාලෙදී මේ ඝාතකයා ඝාතකයාම නොවේද? නැවතත් කියන්නම්, අර විදියට ප්‍රිය වචන කතා කරන කාලෙදී, අර විදියට උපස්ථාන කරන කාලෙදී, අර විදියට සියලු දේවල් කරන දෙන කාලෙදී මෙයා ඝාතකයා නොවේද? නැරම් පිහිය ඇදලා අරන් මරණ වෙලාවේ විතරද මෙයා ඝාතකයා කියලා අහනවා. එතකොට අර යමක ස්වාමීන් වහන්සේ කියනවා, නෑ ස්වාමීනි, අර ප්‍රිය වචන කිව්වත් ඝාතකයා ඝාතකයාම තමයි. අර උපස්ථාන කරත් ඝාතකයා ඝාතකයාම තමයි. අර විදියට අපිට ප්‍රිය විදියට සියලුම දේවල් සබ්බ දේ සකල මනාව කළා දෙන කටයුතු විතරත් ඝාතකයා ඝාතකයාම තමයි. අර මරණ වෙලාවේ විතරක් නෙමෙයි ස්වාමීනි එයා ඝාතකයා වෙන්නේ කියලා කියනවා. අන්න එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා, අන්න ඒ වගේ තමයි ආයසුතුන් වහන්ස, ඔන්න ඔය රූපය කියලා අපි අඳුරගෙන තියෙන දේ, වේදනාව කියලා අපි අඳුනගෙන තියෙන දේ, ඔය කන්නාරියක් ඉස්සරහට ගිහිල්ලා හැඩවැඩ දාන දේ ප්‍රිය විදියට තිබුණාට මොකද? එයා ඝාතකයා ඝාතකයාමයි. එයා කොයි වෙලාවෙත් ඝාතකයා, අර මරණ වෙලාවේදී විතරක් නෙමෙයි. කොයි වෙලාවෙත් ඝාතකයා. නමුත් අපි ඝාතකයා ඝාතකයා විදියට දකින්නේ නැහැ. අන්න ඒක නිසාම තමයි අපිට මේ විපත ගැළපිලා එන්නේ. අන්න අර පිහිය ඇදලා අරගෙන බස්සන වෙලාවේදී, දැලි පිහියෙන් උගුර අදින වෙලාවේදී අන්න තේරෙනවා ඝාතකයා තමයි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. ඝාතකයා තමයි මෙච්චර කල් උපස්ථාන කරලා තියෙන්නේ. ඝාතකයා තමයි මේ ප්‍රිය වචන කියලා තියෙන්නේ කියලා තේරෙනවා. හැබැයි පමාද වැඩි. පමාද වැඩි. අන්න අසනීපයක් වුණාම, මරණයට වැටුණාම, කැන්සර් එකක් අහාම තේරෙනවා ඝාතකයා තමයි මෙච්චර කලින් ඉඳලා තියෙන්නේ. වාහනයකට යට වෙලා පාරේ වැටිලා ඉන්නකොට ලේවිලක් මැද තේරෙනවා ඝාතකයා තමයි මෙච්චර කලින් ඉඳලා තියෙන්නේ. අර විදියට මාරාන්තික ලෙඩක් ඇඳලා ඇවිල්ලා ඉස්පිරිතාලේ ඇඳක බණ අදිනකොට තේරෙනවා ඝාතකයා තමයි මෙච්චර කලින් ඉඳලා තියෙන්නේ. නමුත් කලිනුත් ඝාතකයා, ඔය හැඩවැඩ දානකොටත් ඝාතකයා, ඔය ලස්සන්ට පුවර දාලා ඇඳුම් ඇඳලා තියාගන්නකොටත් ඝාතකයා ඝාතකයාම තමයි කියන අදහස සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් මේ වදක වූ රූපය වදකෙක් විදිහටම දකින්න, මේ වදක වූ වේදනාව වදකෙක් විදිහටම දකින්න, මේ පංච උපාදානස්කන්ධය මේ පැවැත්ම වදකෙක් විදිහටම දකින්න. මොකද යා වදකෙක් වෙන වෙලාව විතරක් නෙමෙයි මේ පැවැත්ම දිගටම වදකයම තමයි. මේ පැවැත්ම දිගටම ඝාතකයම තමයි. අන්නේ ඝාතක ස්වභාවය ඝාතනයට කලින් දකින්න කියන ආරාධනාව කරනවා. එහෙම නැත්තම් ඒ තැනැත්තා දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, හිස බදාගෙන අඬනවා, ක්ලාන්ත වෙනවා. මොකද මම ඝාතකයා ඝාතකයා විදිහට දැක්කේ නෑ. දැන් පමා වැඩි. මේ දුක පීඩාව වෙහෙස ආවට පස්සේ පමා වැඩි. ඔය සමාජෙ දිහා බලන්න, ප්‍රවෘත්ති දිහා බලන්න, ඔය වගේ සිදුවීම් දකින්න පුළුවන්. ඝාතකයා ඝාතකයා විදිහට දැක්කේ නෑ. පමා වැඩි වුණාට පස්සේ ප්‍රතිචාරය කොහොමද කියලා දකින්න පුළුවන්. අන්න කියනවා ඇවැත්නි, ඝාතකයා ඝාතකයා විදිහටම දකින්න ඒකට ප්‍රමාද වෙන්න එපා. කිව්වා විතරයි මේ ස්වාමීන් වහන්සේ කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්ස මම රහත් භික්ෂුවක් බවට පත් වුණා. මම මේ ඔබගේ දේශනාවේ දෙවනි කොටස අහලා අන්න රහත් ඵලය සාක්ෂාත් කරගත්තා. මම මේ විදියට ඝාතකයා බව හඳුනගත්තා කියන යම් කිසි දියක වචනකින් තමයි මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. ඉතින් බලන්න අන්න අර වැරදි මතවාදයක් ගත්ත භික්ෂුන් වහන්සේ නමක් යම් කිසි දියක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අනුකම්පාවත් සහිතව යම් 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 පැහැදිලි කිරීම් ටිකක් කරලා උත්සාහයක් දරලා අන්න යම් කිසි දියක රහත් භික්ෂුවක්. අන්න එයාගේ ප්‍රශ්නේ යාටම දැක ගන්න පුළුවන් පමණටම අරගෙන ආවා. දැන් පැවැත්මක් තියනවාද කියලා ඇහුවොත් ඊළඟට එතනින් අහලා නැහැ. ඒ සූත්‍රය අහලා නැහැ. හැබැයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇහුවා නම් දැන් කොහොමද කියන්නේ? දැන් තියනවද බඩ? එහෙම පැවැත්මක් තියනවද? දැන් සත්පුද්ගල සංඥාවක් තියනවද? දැන් ওই තියෙන එක මම මගේ මගේ ආත්මය කියලා පැනවීමක් කරන්න පුළුවන්ද මෙහෙම ජීවත්ව ඉඳියදීම කියලා ගත්තොත් අන්න අර කැලේ ගහක් වගේ ගහ තියනවා, ගහ පේනවා. නමුත් ඒක තුල එහෙම පැවැත්මක් නැහැ. ගහ ජීවත් වෙනවා, ගහ කැපුවා, ගහ මරණයට පත් කරා කියලා අපි කියන්න උත්සාහ කරාට, ලෝක සම්මතියට දාගන්න උත්සාහ කරාට එහෙම දෙයක් එතන නැහැ. එහෙම දෙයක් එතන නැහැ. අන්න රහතන් වහන්සේ කෙනෙකුත් පෙන්නනවා, බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්නනවා, පෙන්ලා කියන ජීවමාන බුදුරජාණන් වහන්සේ අන්න අපවත් වුණා කියලා අපි ඒ ඉරක් කනින් උත්සාහ කරනවා. නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ කිව්ව ගමන්ම එතන එහෙම පුද්ගල සංඥාවක් පනවන්න හැකියාවක් නැහැ. අර නිකන් අමුතු පැවැත්මක් පේනවා, නිරූපණය කරනවා. කොඩියට කොඩියක් හුළඟට ලෙල දෙනවා වගේ. එන්නේ ලෙලදීම විතරයි තියෙන්නේ එතන. එතන ජීවයක් කියලා දෙයක් නැහැ. ඉතින් එන්නේ වගේ ස්වභාවයක් ගැන තමයි අපි මේ කියන්නේ. එතකොට අර මරණය කියන එක එච්චර ලොකු කඩේමක් නෙමෙයි. දැනටම වැඩේ විසඳිලා ඉවරයි. එතන නිකන් අර ලෝකයාට පෙනිපෙනි තියුණ දෙයක් නිවිලා ගියා වගේ, වෙනස් වෙලා ගියා වගේ. ලෝක සම්මතයට අනුව අන්න එතන තමයි ඉර ඇඳෙන්නේ. නමුත් දැන්ටම ඉරි ඔක්කොම මකලා දාලා, විනාශ කරලා දාලා ඉවරයි. ඉතින් ඒ විදිහේ දෙයක් ගැන තමයි මේ කියන්නේ. අන්න එතකොට ඒ විදිහේ දෙයක් අපිට ප්‍රතිපදාව තුළින් ටික ටික ලං වෙලා එනවා. අන්න අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන දේ තමයි අපි මේ ප්‍රතිපදාවට කරන්නේ. ඝාතකයා දැලිපිහිය ඇදලා ගන්න කලින්, ඝාතකයා පිහිය බස්සන්න කලින් ඝාතකයා ඝාතකයා බව දැනගන්න උත්සාහ කරනවා. එතකොට එක්තරා විදිහක ප්‍රතිපදාවම අපිට මේ විදිහේ වචනකින් කියන්න පුළුවන්. දීර්ඝකාලීනව නිවැරදි දේ කිරීම, කෙටිකාලීනව වෙහෙසක් වෙන්න පුළුවන්, කෙටිකාලීනව යම්කිසි පීඩාවක් දෙනවා වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව නිවැරදි දේ, දීර්ඝකාලීනව හරි දේ කරන්න උත්සාහ ගන්නවා. ඒකම තමයි මේ ප්‍රතිපදාව. එතකොට අර උපස්ථාන කරනවා, හැබැයි ඝාතකයා විදියට දකින්න උත්සාහ කරනවා. ප්‍රිය වචන කියනවා, හැබැයි ඝාතකයා විදියට දකින්න උත්සාහ කරනවා. අර විදියට අපිට ඕන හැම ආකාරයකින්ම කටයුතු කළ දෙනවා, හැබැයි ඝාතකයා විදියට දකින්න උත්සාහ කරනවා. කෙටි කාලීනව අර විදියේ හොඳ ස්වභාවයක් ලැබුණාට මොකද, දීර්ඝ කාලීනව මේක ඝාතකයාම තමයි කියන ස්වභාවය දුරගන්න උත්සාහ කරනවා. ඒකම තමයි ප්‍රතිපදාව. අපි හිතමු කර්මයක් ගැන කිව්වත්, ශික්ෂාපද ගැන කිව්වත්, සිහිය පුරුදු කිරීම ගැන කිව්වත්, මොන දේ ගැන කිව්වත්, දන් දීම ගැන කිව්වත්, දීර්ඝකාලීනව නිවැරදි දේ හරි දේ කිරීමක් තමයි එතන තියෙන්නේ. දානි දෙනකොට බඩි හිත අමාරුවන්, අයියෝ මේ මාසේ සල්ලි වලින් මෙච්චරක් මේකට ගියා කියන එකක් එන්න පුළුවන් සමහර විට. ආවට මොකද, ඒක මග ඇරලා ඊට වැඩි දීර්ඝකාලීනව නිවැරදි දෙයක් විදිහට දැකලා දන් දෙනවා. ශික්ෂාපදයක් කඩන එක හරි ලේසි. කැඩුවාම පොඩි තියනනේ, පොඩි තියනනේ නේද? ඒකනේ ඔය කඩන්නේ. දීර්ඝකාලීනව බලනවා මේක දිහා. දීර්ඝකාලීනව හරි දේ කරනවා තායම්. කෙටිකාලීනව වෙහෙසයි සමහර විට. අපි හිතමු කාමයේ වර්ධව හැසිරෙනවා වගේ දේවල්. අන්න කෙටිකාලීනව නවත්තන්න වලකින්න හරි අමාරු වෙන්න පුළුවන්. දෙද දෙනෙක් ලැබුණ අවස්ථාව බඩට දාගත්තා. අන්න මුකුත්තුනේ නෑ වගේ ඉන්න කට්ටියනේ ඉන්නේ හැඩි හරියක්. එහෙමනේ සාමාන්‍ය සමාජයේ සම්මතය. දක්ෂතාවයක් කියලා තමයි ඒක හිතන්නේ. දක්ෂතාවයක් හිතෙන්නේ මම මේ වගේ ගේම් කාරේ කවුරුත් දන්නේ නැහැ කියලා ප්‍රකාශ කිරීම දක්ෂතාවයක් කියලා හිතන්නේ. අර විදිහට ලැබිච්ච අවස්ථාවේ බටරදා ගත්තා. නමුත් අන දීර්ඝ කාලීනව නිවැරදි දේ කරනවා නම් තමුන්ට සමහරවිට කල්පනා වෙන්න පුළුවන් මේ මම මේ විදිහේ කසාද බැඳපු කෙනෙක්. මම මේ විදිහේ මගේ කසාද ජීවිතය ගැන අපේක්ෂාවක් තියෙනවා නම් මට මේ විදිහ දෙයක් කරොත් අන්න දීර්ඝ කාලීනව ඒක වෙහෙසට පීඩාවට පත් වෙනවා. ජෝ වගේ සිද්ධි මොන් තරම් දකින ඇති පස්සේ කියනවා අයියෝ මම ඒ අතීතයට යන්න පුළුවන් නම් ගිහිල්ලා නිවැරදි කරගෙන එනවා කියලා ටයිම් මැෂින් වෙන ගන්නට යනවා. අර තමුන්ගේ පෞද සංස්ථාව දෙතරලා ගියාම ළමයි සීසී කට ගියාම අන්න කල්පනා කරනවා මං කරපු වැඩක් නිසා සම්පූර්ණ විනාශයක් වුණා. සමහර විට ඒක තවදුරටත් සාධාරණීකරණය කරන්නත් උත්සාහ කරනවා. ඒ විවිධ උත්සාහ දරනවා. නමුත් පරක් වැඩි පමා වැඩි ඔබ පමා වැඩි කියලා තමයි තියෙන්නේ. ඉතින් කතන්දරේ. අන්න එතකොට අන්න පස්සේ කනගාටු වෙනවා. කෙටි කාලීනව සැපයකට පැනගත්තා. දීර්ඝ කාලීනව බැලුවේ නැහැ. එතකොට ප්‍රතිපදාවක් කියන්නේ සීලයක් කියන්නේ සතිමත් බව පුරුදු කරනවා කියන්නේ දීර්ඝ කාලීනව නිවැරදි දේ කරන්න දරන උත්සාහයක්. අපි හිතමු අර විදියට සීය පුරුදු කරත් ඒකම තමයි තියෙන්නේ. නැවත 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 මේක කරන එක හරි නිකන් හයිපා කරපු වැඩක්. කිසි ජොලියක් නැහැ නේ අප මොකද්ද අප්පාවක නිකන් කියලා කියනවා. දැන් පැවිද්දෙක් දැක්කහමත් කියනවනේ ඇයි අප්පා ඔය තරුණ ජීවිත නිකන් ඔය හොඳ හම්බ කරන්න තියුණ කාලේ ඔහොම ඉන්නේ අතක් පිට අතක් තියාගෙන ඇයි අප්පා කියලා ආහන කට්ටි ඉන්නවා. බලන්න මේ තරුණයෝ මේ විදියට මේ අපරාධනේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේටත් ගිහිල්ලා කියනවා ඔබගේ මේ ශාසනය මහා විනාශකාරී ශාසනයක්. මේ හොඳට ශක්තිය තියෙන සම්පන්න කොල්ලෝ හැකියාව තියෙන කට්ටිය මේකට ඇවිල්ලා නිකන් ඔහේ කල්ගත කරනවා. මේක මේ පෞල් සංස්ථා විනාශ කරන ගබ්සා කරන ශාසනයක් කියලා බුදුරජාණන් වහන්සේලාත් ඇවිල්ලා කියනවා. නමුත් මොකද්ද මේ දරණ උත්සාහය? අන්න ඝාතකයා ඝාතනයට කලින්ම ඝාතකයා විදිහට දකින්න කරන උත්සාහයක් තමයි මේ තියෙන්නේ. දීර්ඝ කාලීනව නිවැරදි දේ කරන්න කෙටි කාලීනව වෙහෙස වුණත් දීර්ඝ කාලීනව හරි දේ නිවැරදි දේ කරන්න දරණ උත්සාහයක් තමයි මේ තියෙන්නේ. පැවිද්දක් කියන්නේ සම්පූර්ණ ඒ වගේ දෙයක්. ප්‍රතිපදාවක් කියන්නේ සම්පූර්ණ ඒ වගේ දෙයක්. භාවනාවක් කියන්නේ සම්පූර්ණ ඒ වගේ දෙයක්. සීලයක් කියන්නේ සම්පූර්ණ ඒ වගේ දෙයක්. අන්න දීර්ඝ කාලීනව නිවැරදි දේ හරි දේ කරන්න උත්සාහ කරනවා. කෙටි කාලීනව වෙහෙසයි අත්‍තරම සම ගොඩක් වෙලාවට. කෙටි කාලීනව පීඩා දාන ඇති කරන සුළුයි ගොඩක් වෙලාවට. නමුත් අන්න දීර්ඝ කාලීනව ඒ ප්‍රතිපදාවේ දෙනවා. මොකද මේ තියෙන්නේ වෙනස් විදියක අදහසක්. වෙනස් විදියක බැල්මක් තමයි මේ සියල්ල දිහා තියෙන්නේ. එතකොට කියනවා එහෙම කරපු එක වැරදි, මෙහෙම කරා බලන්න කරපු වැඩේ කියලා ගොඩාක් චෝදනා නැගෙන්න පුළුවනි, ගොඩාක් වෙහෙස පීඩා එන්න පුළුවනි. නමුත් අන්න බැල්ම තියෙන වෙන දිහාවකට, බැල්ම තියෙන වෙන ඉසව්වකට අන්න ඝාතකයා ඝාතකයා විදිහට දකින්න උත්සාහ කරනවා ඝාතනයට කලින්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ අද දින ධර්ම දේශනාවත් මේ සම්බන්ධ ලයින් පිරිසට ඝාතකයා ඝාතනයට කලින්ම ඝාතකයා විදිහට දකින්න හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. අද දිනෙත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒට උපකාර කරගත්තේ අපි මේ ප්‍රතිපදාවක් වදනවා. මේ වඩන කට්ටියක් තමයි අද මේ සම්බන්ධ වෙලා සිටින්නේ. නමුත් මේ පුහුණුව කරගෙන යාමේදී අපි එය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැත්නම්, අපේ අදහස් ඉදිරිපත් කරන්නේ නැත්නම් අපි අපතුලම වැරදි අදහස් ඇති කරගන්නවා. ඉතින් දීර්ඝ කාලීනව මේ වැරදි අදහස් අපතුල ඇති කර ගැනීම තුළින් එය අපගේ ගමනට විශාල බාධාවක් වන බව ස්වාමීන් වහන්සේ අවධානය කරා. ඉතින් මේක දැන් මේ කාලේ පමණක් නෙවෙයි බුදුන් වහන්සේගේ කාලෙත් එය සිද්ධ වෙලා තිබෙනවා. ඒ සඳහා ස්වාමීන් වහන්සේ අපිට උදාහරණයක් කරගෙන පෙන්නුවා. බුදුන් වහන්සේගේ කාලේ සිටපු භික්ෂුන් වහන්සේ යමක නම් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ අදහසක් වැරදි ලෙස බුදුන් වහන්සේ වදාළ ලෙස ප්‍රකාශ කරා. ඉතින් මෙය තමන්ගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා කොච්චර උත්සාහ කරත් එම අදහස වෙනස් කිරීමට ඒක නොහැකි වුණා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් වී මෙය අදහස වැරදි බව පෙන්වා දුන්නා. එහිදී රූපේ, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංච උපාදානස්කන්ධයේ තිබෙන අනිත්‍ය ස්වභාවය පැහැදිලි කරදී අවසානයේ මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් කොහොමද මේ අපි අපේ ප්‍රතිපදාව කරගෙන යෑමේදී මෙය ගලපගන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. උදාහරණයක් ලෙස අප මූලිකවම ගන්න අපේ මේ හුස්මේ තිබෙන ස්වභාවය, ඒක වෙනස් වෙන ස්වභාවය, එය දුකක් බවත්, එය තමන්ගේ වසඟේ තමන්ට අවශ්‍ය ආකාරයට තියාගන්න බැරි බවත් අපේ පුහුණුව තුළින් එනවා. නමුත් අපි ඒක නිත්‍ය ලෙස ගන්න උත්සාහ කරොත් එහිදී දැනෙන වෙහෙස, එය වැරදි අදහස, අපගේ ගමනට කොපමණ බාධාවක්ද වෙන බව ස්වාමීන් වහන්සේ ඉතින් අපට පැහැදිලි කරා. ඉතින් දීර්ඝ කාලීනව නිවැරදි දේ කිරීමත්, නමුත් එය කෙටි කාලීනව අපහසු වුණත් පුහුණුව, හරි පුහුණුව කරගෙන යාමෙන් අපට අවසානයේදී ඒ අත්වෙන ප්‍රතිඵලය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය පුද කරනවා. එහෙදී මාත් නැවතත් මතක් කරන්න ඕනි, මට මේ ඇහිච්ච විදිහට සහ මට තේරුම් ගිය විදිහටයි මම මේක ඉදිරිපත් කරේ. යම් කිසි අදහසක් වැරදි හෝ මගේ කටින් පිට වුණා නම් ත්‍රිවිධ රත්නයෙන්ම සමාව ඉල්ලා සිටිනවා. මොකද අපි දැන් දේශනාවෙදිත් අපිට ඇහුනේ, අපි තේරුම් ගන්න විදිහ, අපිට ඇහෙන විදිහ, අපි ප්‍රකාශ කරනකොට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ප්‍රතිපදාව, එක එක්කෙනාගේ මත් ඒවා තේරුම් ගන්න විදිහල් වෙනස්. ඉතින් ඒ නිසා මගේ අතිනුත් එවැනි වෙනස් අදහසක් ප්‍රකාශ වුණු සමාව ඉල්ලා සිටිනවා. දේශනාවට නැවත සමන් දෙන්න පුළුවන් අපේ YouTube එකට අප්ලෝඩ් කරනවා දවස් දෙකකින් පමණ. ඉතින් සම්පූර්ණ දේශනාවට සමන් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව කරනකොටත් ස්වාමීන් වහන්සේ මගෙත් අති පරණ මේ ප්‍රශ්නයක් තිබුණා. ඔය ආනාපාන සතියේ හුස්ම නිත්‍ය ලෙස ගන්නකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ බ්‍රිස්බෙන් රිට්‍රීට් එකට ආවා. ඉතින් මම අර කලින් අහලා තිබිච්ච දේශනාවක සඳහන් කරලා තිබුණා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපානය මට මතක විදිහට 11 ආකාරකින් දකින්නයි කියලා. ඉතින් මට දැනෙලා තිබුණ ස්වාමීන් වහන්සේ ඔය දීර්ඝ හුස්ම, කෙටි හුස්ම, ගොරෝසු බව, සියුම් බව සහ ඊට පස්සේ අර හරි සනීප ගතියක් එනවා, හුස්මත් නැහැ මොනවත් නැහැ. මා ස්වාමීන් වහන්සේ මං හිතුවේ මේ ඉතුරු ටිකට විසඳුම අර දැන් පහක් හතරක් ඕ පහක් මං දන්නවා, මේ අනිත් ටිකක් දැනගත්තම ඕක හරි කියලා මං ලොකු ස්වාමීන් වහන්සේට ඒ කිව්වා. ඕක ඉවර වෙනකම් බලපන් කියලා. මං කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට අර ඉතුරු ටික මොකද්ද කියලා පණ්ඩිතයා වෙන්න නැතුව කියන දේ කරපන් කිව්වා. මං ඒ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් ස්වාමීන් වහන්සේ මුළු රිට්‍රීට් එක පටන් ගන්නකොටමයි මං ඇහුවේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් රිට්‍රීට් එකම ලොකු අමාරුකමක් වැටෙනවා. ඉතින් වාසනාවට මම ප්‍රශ්නේ කලින්ම අහලා වැඩසටහනේ ඊළඟ අංකය ලෙස සතිමත් බව පුහුණු කරන්නන් සඳහා නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් සකස් කරන ලද අත් පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නම්. එහිදී මූලිකවම නිර්මාණය කළා තිබෙනවා එම වීඩියෝ පටි දෙකේ නර්බල සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව මූලික අදහසක් ඇති කර ගන්න පුළුවන්. එහිදී වැදගත් වෙන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුවයි. කොහොමද ඉතින් මේක පටන් ගන්නෙ? දිනකට ඉතාම සුළු කාලයකින් පටන් අරගෙන විනාඩි 5ක් විනාඩි 10ක් පමණ ඉන්පසු තමුන්ට හැකි පමණ මේ කාලය දික් කර ගන්න පුළුවන්. සතියක් පමණ තමුන්ගේ පුහුණුව අවසන් වීමෙන් පසු ස්වාමීන් වහන්සේ අවධානය කරපද්දී තමුන්ගේ අත්දැකීම් අප වෙත එවන්න පුළුවන්. අපේම අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. තමුන්ගේ සතිමත් ඇවිත් වාර්තාවට ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් ලිවීමේදී කොහොමද ලියන්නේ කියලා තව පත්‍රිකාවක් අපි සකස් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලාගේ අවසරයේ පරිදි. එම වාර්තාවත් මම ෂෙයා කරනවා. ඊළඟට මේ තමුන්ගේ අත්දැකීම් එවන්නේ කොහොමද? Google form එක සහ email address එකක් තියෙනවා. email direct email එකක් විදිහට එවන්න පුළුවන්. එහෙම නැත්නම් Google form එකට ගිහිල්ලා තමන් වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත් Melbourne වේලාවෙන් 11:30 සිට සවස 1 දක්වාත් නව ශ්‍රීලන්ත වේලාවෙන් 11:30 සිට 3 දක්වාත් ඉදිරිපත් කරනවා. වැඩසටහන අතරතුර තමුන්ගේ පුහුණුව පිළිබඳ වාචික ප්‍රශ්න ඇතනම් එයද ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. Zoom meeting link එක සහ රැස්වීම අංකය මුරපදයට මේ සමගම සඳහන් කරලා තිබෙනවා. සෑම ඉරිදාවකම වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මීළඟට තිබෙන්නේ සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා. ඊට ප්‍රථම ඒ ධම්මසරණ ස්වාමින් වහන්සේ සම්බන්ධ වී සිටිනවාද කියලා ස්වාමින් වහන්ස.
නදී ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලෙන කොහොස්තරන්න ගොනමුදයි.
අවසරයි ස්වාමීන් වහන්ස, ඇහෙනවා? මම දැක්කේ නෑ ස්වාමීන් වහන්සේගේ
කතා කරගන්න බැරුව හිටිය අත උස්ස ගන්න එහෙම බැරුව.
සමාවිල්ලන් ස්වාමීන් වහන්ස, අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පාද නමස්කාර කොට අද දිනේ අපේ ධර්ම සභාවට පිළිගන්නවා. සාර්ථ ඉදිරිපත් කරන්නේ නාමන්ත. මම ඒ සඳහා නාමන්තට ආරාධනා කර සිටිනවා.
හොඳයි, අවසරයි ස්වාමීන් වහන්ස, බොහොම ස්තුතියි. බොහොම පින්නදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දෙන අවස්ථයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම අද දිනේ පළවෙනිටම ඇත්තටම එකම වාර්තාවක් ලැබී තිබුණා වියානාදුගෙන්. මම ඒ වාර්තාව කියන්න මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබී තිබෙන්නේ. I was angry with my mommy. She hurt my kids to have other stuff to do. It made me sad. I went to her bed. I went to her room and closed the door. I took one of her books and read. Then I did a mindful sitting. First I saw my body and then I caught my breath in and out. My breath disappeared after a while. I felt sleepy. I opened my eyes and read the book again. Then I closed my eyes and stayed there until mommy comes. She laughed at me when she sees me and said, "That's my girl." And we were friends again.
ඉතින් ඒ වයසේදී චූටි දුවක් මේ තමන්ගේ තරහ දැක්ක, තරහ ආපු බව දැනගෙන ඊට පස්සේ ඒකෙදී ඒකෙන් තම එතනින්ම නැවතින්නේ නැතුව ඊට පස්සේ හිතවත් කරගෙන ඒ විදිහේ ඉතින් ලොකු මේ පොඩි සිද්ධි දාමයක් ලියලා තිබුණාට ඉතින් ලොකු මේ ජයග්‍රහණයක් ඔය වයසකදී ඔය වගේ දෙයක් කරගන්නවා කියන එක. එහෙම නැත්තම් වෙන්නේ ඕකත් නැති වෙලා, එහෙම නැත්තම් ඉස්සරහට ගිහිල්ලා පහු කාලෙක, එහෙම නැත්තම් සතිය ලැබිච්චම ඇති කෙනෙකුට වෙන දෙයක් කියලා බැලුවොත් එහෙම ඉතින් අපි හිතමු වැඩි වියපත් උනම් පස්සේ වගේ එහෙම එන සිතුවිලිත් එක්ක එහෙම ඉදිරියට ගියපු කෙනෙකුට කවදාවත් මේ හිතන්නවත් පුළුවන් තත්ත්වයක දේවල් නෙමෙයි මේවා. ඒක මේ අසතිමත් ජීවිතයක ගත කළා විනාශයට, එහෙම නැත්නම් අනතුරට පත් වුණ කෙනෙකුට තමයි මේ එක අන්නෙන් ඉදිරියදා ගත කරන සතිමත් ජීවිතයක් ගත කරන කෙනෙකුට සාමාන්‍ය දෙයක් වගේ පේන්නේ. නමුත් මේක අර සුළුපටු දෙයක් නෙමෙයි. මේ කියන්නේ විශේෂයෙන්ම කුඩා කාලෙදී මේ ලැබීම, කුඩා කාලෙදී මේ සතියේ මේ බලමහිමේ අත්දකින් ලැබීම, ඒක ඉතාම වටිනා විශාල දෙයක්. ඉතින් ඒක තමයි දෙමාපියන්ගෙන් ඉතින් ලබන්න ඕන ළමයින්ට. තමන් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නව නම්, තමන්ගේ හිතවතෙක් ඉන්නව නම් එයට සතිපට්ඨානය දෙන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. කාට හරි ආදරයක්, කාට හරි හිතවත්කමක් තියෙනව නම් අන්යාට සතිපට්ඨානය දෙන්න කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි? ඒ තමයි උතුම්ම දේ, කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම දේ. ඉතින් ඒ විදිහට තමන්ගේ අයට, දරුවන්ට, ඒ වගේම මගේ හිතවත් කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම දේ ලබා දුන්නහම අන්නේ විදියට මේ ප්‍රතිඵල ඒ විදියට මේ දකින්න ලැබෙනවා. ඉතින් අර මේ වැඩි වැඩිම ඉල්ලා සිද්ධ වෙන ඒ අනර්ථයන් වලට මූණ දෙන තත්ත්වයට එන්න කලින් සතිමත් බව ලැබිලා මේ විදිහට ඒ වார்த்தාවන් ඉදිරිපත් කරගන්න, ඒ වගේම මේ සුළු වේලාවකින් මේ දුක සතුට බවට පත් කරගන්න මේ සතිය හැකි කියන කාරණේ ඒ තමන්ගේ ජීවිතයේ දැන් ඒ දරුවට මේ අත්දකින්නවත් ඔප්පු වෙනවා. ඉතින් ඒකත් එක්ක තව තව සතිමත් බව තමයි එතකොට උදව් වෙන්නේ. සතියමයි හැමතැනම සතිය ධම්මා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඉතින් හැම තැනම සතියමයි අධිපතිකම් කරන්නේ කියලා. ඉතින් අන්නේ විදිහට ඒකට මුල් තැන දුන්නාම අපි වැඩි වෙලාවක් විඳවීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ජීවිතේ. ආන්නේ ඒකත් එක්ක තමයි ජීවිතේ සතුට කියන කාරණේ ළඟා කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට අපිත් එක්ක මේ බෙදා ගැනීම, මේ විදිහට මේක සම්බන්ධ වෙලා ඉන්න එක, ඒ වගේම අනිත් පිරිසත් මේකට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට ඔක්කොම හැම කෙනාගේම දායකත්වය ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ ලැබෙනා වූ ඒ හැමදේම මේ ධර්මයේ බැබලීමක් කියලා හිතාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒක පෞද්ගලික පොදු කරගන්න එක, පොදු කරගෙන මේක මේ ධර්මයේම මේ ධර්මයටම අයිති දෙයක්. මේවා මේ වාර්තා ඉදිරිපත් කිරීම තමන්ගේ මේ සතිමත් භවයේ වර්ධනේ පොදු දෙයක්, ධර්මයට අයිති දෙයක් බවට පත් කරගෙන හැම දිනාටම ඉදිරියට යන්න මේකත් මේ වார்த்தාවත් ආදර්ශයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි සවන්නස, සාදු සාදු සාදු. මේ වார்த்தාව කිවමට තේරුණා ඔබ වහන්සේ කිව්ව විදිහටම මේ විශාල පරිවර්තනයක් කෙටි වාක්‍ය කිහිපයකින් කියලා තේරෙනවා. අපි ජීවිතයේ මුණ දෙන ගොඩක් බාධක අභියෝග හරි හිත වැටෙන දේවල් හරි අපේක්ෂා හීන වෙන තැන්වලදී හරි සිද්ධ වෙන්නේ මේ කියලා තමයි කියනවා. ඒක මේ සරලව එයාගේ අම්මට ප්‍රකාශ කරලා හපු ලිඛිතේ වල තමයි තියෙන විශේෂ ප්‍රකාශයක් කියලා හිතන්න පුළුවන්. විශේෂ මේ ඒ වගේ වාස්තුවේ
මේ ඒක තමයි ගැටලුව. ඊට පස්සේ ඒක මුණ දීම, ඒකේ මේ මේක හෙලි කරගන්නවා මොකද්ද හරියටම කාරණේ කියලා. ඊට පස්සේ ඒකට ධර්මයේත් එක්ක සතිය පාවිච්චි කරලා ඒක ජයග්‍රහණය දක්වා යන ටික කෙටියෙන් වර්තා කරලා තිනවා. ඉතින් මේ කිව්වා වගේ නේන කවුද අපේ
එහෙමයි සවිනාස. මාත් මුළු පොමුලටම ඒ කිව්ව ගමන් මට හිතෙනවා මේ මමත් කරන දේ මේ දරුවා මේක කියලා දෙන මේ විදිහට කියලා දැන් මට තේරුනේ සතිය දිනු කරන්න ගත්තට පස්සේ මම ආවම නිරීක්ෂණය කරන එක තුල අපි හිතමු දැන් එකපාරක් මට මතකයි සක්මන් කරද්දී ක්‍රැම්ප් එකක් ආවා 35 විනාඩි දිවි වගේ මම සම්මනේ අධිෂ්ඨාන කරේ පැක් කරනවා කියලා අධිෂ්ඨානයක් හරිනවද ක්‍රැම්ප් එක අත්හරිනවද කියලා හිතලා ඉස්සේ දිගටම කරගෙන ගිය විනාඩි 10ක් 15ක් විතර ලොකු වේදනාවක් තිබුණා කකුලේ නැමෙත් වෙන. ඉතින් එතනදී මේ මුන් දෙන සිද්ධි ධාමයම මෙතනක් තියෙනවා. ගණිතමය විදිහට ගත්තම එකම ඒ සිද්ධි ධාමය තමයි තියෙන්නේ. ඒ බාධකයක් වෙනවා, බාධකයේ ඒක සිත්තවලක් වෙන්න පුළුවන්. ඒකට මුණ දෙන එකම සම්මත ක්‍රමය දෙන්නේ මේ ලෝකෙම තියෙන්නේ. ඉතින් ඒ ස්ටෙප්ස් එක මේකේ තියෙනවා. ඒකෙන්වත් කල්පනා කරේ මුණ දෙයි ඉස්සරහට අර කවුරුද 20 30 ජීවත් වෙන තියෙන සියලු ප්‍රශ්න තුන ස්ටෙප් එක මේ වාක්‍ය කිහිපේ තියෙනවා. මේකයි ස්වාමීනාස මම ඊළඟට මේ ගෞරවයෙන් ආරාධනා කරනවා මෙහි සිටින සියලු දෙනාටම තම තමන්ගේ අදට අපිට ලැබී තිබෙන වාර්ෂික වාර්තා එකමනයි ඔබට වාචික වාර්තා තියෙනවා නම් සූම් චැට් සෙක්ෂන් එකට දැන් එවන්න පුළුවන්. සහ සතිමත් වීම සම්බන්ධව ගැටළු හෝ ප්‍රකාශයක් කිරීමට සූදානම්ක් තිබෙනවා නම් සූම් අතස්වා ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. දැනට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ස්වාමීනාස. මම ඒ නිසා මම ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නම් තව අනිත් අය සූදානම් සම්බන්ධයි. දැන් සතිය දිනු කරනකොට ස්වාමීනාස අපි සාමාන්‍ය මේ මට්ටමට එනකොට ගොඩක් විෂයන් ඉගෙනගෙන රස්සාව කරන්න ඕනේ, තාක්ෂණික දැනුමක් අරගෙන එහෙම ටික ටික ඉදිරියට යන ගමනක් තියෙන්නේ. ඒ ඉදිරියට ඒ එන ගමනේදී අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙනවා. වරදින තැන් තියෙනවා ඒ වෙන ඉගෙන ගන්නවා එහෙම කර කර එනකොට විෂයන් ගොඩක් ඉගෙන ගන්නවා නමුත් ඒ එක විෂයකින් තව විෂයක් ඉගෙන ගන්න ලැබෙන ඒහෙරි ලොකු මේ ඕවර්ලැප් එකක් ඉන්නේ ඒ කියන්නේ ඒ කියන විෂය ඉගෙන ගත්තට පස්සේ B කියන විෂය ඉගෙන ගන්න අර ඒ කියන විෂයෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ සමහර වෙලාවට ඒත් මේ සතිය කියන විෂයපතේ ටිකක් ප්‍රගුණ කරනකොට තේරෙනවා ඒක නිකන් අර මේ මහා වෘක්ෂ රාජයක වගේ ටික ටික වැඩි දියුණු වෙනවා ඒකත් අනිත් විෂයන් වලදී ඒකම වටින අනුබලයේ පිටිවල සෑහෙන සෑහෙන ඉහළයි ඒ කියන්නේ දැන් අපි ඉදමු දරුවෙක්ට අවුරුදු 5ක 10ක කෙනෙක් මේ සතිය දිනු කරන්න ගත්තොත් යාට යාවම විමර්ශනය කිරීමේ යාවම ඉතාම දැඩි ලෙස දිනු වෙන උපකාරව පවතුනවා. මේ සතිය ඉගෙන ගත්තා කියන්නේ සතුටුමත් වෙන්නේ ඉගෙන ගත්තා කියන්නේ ප්‍රගුණ කළා කියන්නේ අනිත් දේවල් විශේෂ අනුබද්ධ දේවල් ඉගෙන ගන්න කියන හැකියාවක් ලැබී ගන්නවා. තමන්ගේ ජීවිතය හසුව ගන්න විදිහ ඊට පස්සේ නිවනට තමන්ගේ ජීවිතය දැන් මට මොකක් හරි කරදරයක් වෙනා නම් දැන් වැඩ කරන දැනට හරි සමහරවල් අපි ඒක පිළිස එකක විදිහට හිතන්නේ වැඩ කරන්නේ ඉතින් මගේ හිතත් රිදෙනවා සමහරවල් ඒ වෙලාවට මට තේරෙනවා දැන් හිත වැටෙනවා වැටෙනකොට වෙනදනම් මම හිත වැටෙනවා දිහා හොඳට අල්ල ගන්නවා මේ වගේ පුඩි දෙයකට හිත වීමට ගන්නවද කියලා මම මට නම් පුඩ්ඩක් මේ පරිභව කිරීමකුත් කරලා මේව කරනවා දැන් එහෙමක ඒ ආයාසය දරන්නේ නැහැ හිත වැටෙනවා හරිව මේ මූඩ් දෙක හරිව නැහැ මේ ඔළුව හරියට වැඩ කරන්නේ නැහැ දැන් ඊට පස්සේ එහෙම ඉන්නකොට ඊට පස්සේ මම ඔක්කොරි කයට කයරියකට හරි පුඩ්ඩක් ඒක අනුසාරයක් කරේම පරිහිතෙන්පත් වීමක් කරන ඊට පස්සේ තමයි ආයෙ උඩට එන්න පටන් ගන්නවා. ඉතින් අර සයිකල් එකේ පල්ලෙහාට යන ටික ෆ්‍රී වැටෙන්න දුන්නාම හොඳට වැටිලා පල්ලමට වැටිලා ආයෙ උඩට එන්න ඕන මට්ටමක මේ බිම වදිනා කකුල ගිහිලා කොහේ වෙලා. ඉතින් ඒ වගේ දෙයක් මම දැක්කේ දෙකීම තුළින් අර අඩුම එනර්ජි එකකින් මේක පවත්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතන ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා තමන් වැඩ කරද්දී ඒ ආත්ම විශ්වාසය අනිත් පැත්තට තේරුම් යනවා මේක නා වැඩ කරන්නේ එයාගේ අභ්‍යන්තරයෙන් එන ආත්මශක්තියකින් එතකොට ඒ කෙනා ගැන විශ්වාසය පවත්වන්න පුළුවන් වටපිටාව ඉන්නයි ඉතින් අර විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට රැකියාව හරි පිරිස අසුරු කිරීමේදී හරි ඒ සතිය දිනු කිරීම තුළින් ලොකු අනුබලයක් ලැබෙනවා ඒක
ඔය කියන්නේ මේ සතිමත් භාවයේ ඉතින් ඒ කාරණේදී විදාව වෙන්නේ ආදුනික බව. ඒ කියන්නේ මේ ආදුනික මනස කියන එකත් එක්ක එතකොට අලුත් දෙයක් පටන් ගද්දි ආය මුල ඉඳන් කියන එකත් එක්ක යනකොට තමයි මේ දලුත් විශයක් උනත් අර මේ රසවත්ත මුල ඉඳන් ඉගෙන ගන්න ගතියක් එන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ සතිය ලැබෙන ඒ එන ගුණාංගය තමයි ඔය ආදුනික මනස කියන එක. ආදුනික මනස මේ කුඩා කෙනෙක් වගේ මුල ඉඳන් කරන කෙනෙක් වගේ කියන අදහස. ඒතොර ඒකත් එක තමයි ඔය පහසු ඇති වෙන්නේ. ඊට පස්සේ දිනදා වැඩ කරද්දිත් ඉතින් ඒ ස්වභාවයන් හිතේ ඇති වෙනවා. එක එක තත්ත්වයන්ට මූණ දෙන්න වෙනවා. ඉතින් ඒකට අපි අර කොච්චර ඒ දේවල් දානවා. ඉතින් මෙහෙමයි මේ විදියයි කියලා ඇත්තටම ඕක ඒ උරුණාම කොහොමත් සිද්ධ වෙන දේ තමයි ඇති වෙනවා. ඇති වුණා වගේ මේක යම් වෙලාවක් වෙනස් වෙවි තියලා ඒක නැති වෙලා යනවා. ඉතින් ඒතාක් තමයි අර සිද්ධ වෙන දේවල් ටික එහෙම නැත්නම් ඒකට අපි එකතු කරන දේවල් සතියෙන් හිටියද නැද්ද ඕවා ටික ක්‍රියාත්මක වෙන්නේ ඒකත් විස්තර කතන්දර ටික එන්නේ ඒ කාලය තුල තමයි. නැතත් කොහොමටත් ඕක ඉවර වෙන එකක් තමයි එන්නේ. කොහොමටත් වෙනස් වෙන එකනේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒකට ඉඩ දීලා ඔහේ ඒ කාරණෙත් එක්ක කරන්න තියෙන වැඩක් කෙරෙනවනේ. ඒක නොකර ඉන්නේ නැහැනේ. දැන් හිතේ මොනවද තිබුණත් අපිට බඩගිනි වුණාම කෑම කන්න එහෙම නැත්නම් ඇසිකිලි ගැසිකිලි ගන්න ප්‍රධාන අවශ්‍යතාව ටික කොහොමත් කරනවා. ඉතින් ඒ ටික මේ විදිහට කරන අතරේ අර හිතේ ඇතුලේ විදිහට වැඩ කළා ඒවා මේ ධර්මීයතා ඒ වගේ මේ ඒ ඇතුලේ සිද්ධ වෙන දෙයට ඒක වෙන්නරලා ඒක දකින ගමන් තමන් ප්‍රධාන තැන දීලා තින ඒ මොහොතය කරන්න තියනේ යම් යම් වැඩකට හිත යොදල ඒ වෙලාවෙදි ඒකත් එක්ක යනවනම් අර කාරණයෙන් එහෙම ලොකුවට විස්තරයක් ඉතුරු වෙන්න ඇතින් ඇත්තට මේක මේ ස්වභාවය කියන්න තත්ත්වයට පත්වෙන මේක තමයි ඉතින් වැඩි මේක ස්වභාවය මේ එහෙම කියලව නවත්තිනව නෙවෙයි නැවත නැවත වෙනවා එක වෙනම එකක් නමුත් ඊට පස්සේ මේක මේ හැටි මේකට මේ අපි අලුතෙන් දේවල් දාලා එහෙම නැත්තම් ඒකට නම් ගම් දීලා මම මෙහෙම කෙනෙක් එක්කමට දරා ගන්න පුළුවන් කෙනෙක් මම ප්‍රශ්න වලින් මිදී මේ ගැලවෙන්න දන්න කෙනෙක් සතිය යොදන්න පුළුවන් කෙනෙක් කියන කාරණේ පවා මේ දියවැල යනවා අපිට පුළුවන් නම් ඒ වැඩක් ඒ ප්‍රධාන අවකාරණයට හිත දාලා එක කරන ගමන් එන යන්නේ වටිකට ඇවිත් යන්න ඇරෙන ගතිය තියෙන ඇරලා ඒක බාර ගන්න ගතිය තිබුණා බාර ගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම යන්න අරිනවා කියන එක නේ වෙන්න දේ වෙන්න අරිනවා ඒ කාලේ කොහොමත් තිනෝ වගේමයි ඩක් ගාලා මොකක් හරි මේකට ඊට විරුද්ධ දැන් දුකට විරුද්ධ දෙයක් ආවොත් සපක් නම් ඒක සපත් එක්ක පිනා යනවා ඒක ඔක්කොම ඉවර වෙනවා ඒ වගේ හරි හරි සමහර හදිස්සියෙන් මේ දුරකථන කෝල් එකකින් අර මනස වෙනස් වෙන්න පුළුවන් වෙන එකක් ඇවිල්ලා ඒ විදිහේ තත්ත්වය මේක දිහා බලාගෙන ඉඳීම වඩා වැදගත් ඕක අර මෙහෙම කරා ඒකටත් කෙනෙක් කියලා හදාග දාන්න නැතුව මේ වැඩ ටික යන්න අරිනවා කරන්න තියෙන දේ ඒ මොහොතේ කරන්න ඕනේ ඒවා කරනවා අතපසු වෙනේම ඉතින් ඒක එච්චර ගණන් ගන්න එක වුණා ඒක ඉවරයි ඒකට කරන්න පුළුවන් දේ කරන්න පුළුවන් දැන් එච්චරයි ඊට පස්සේ යන එක කොහොමටත් පරිසරය වෙනස් වෙනවා කොහොමටත් මිනිස්සු වෙනස් වෙනවා කොහොමටත් මේ හිතුවිලි වෙනස් වෙනවා තමන්ගේත් අනුන්ගේත් ඉතින් ওই ස්වභාවයන් ටික වෙනවාමයි කියන එක දන්නවා ආන්න ඒකත් එක්ක ඔය ගත කරලා යාගෙන යන්න පුළුවන් නම් අර ඒකට මේ මං කරා කියන ගතියත් අපිට එතකොට අඩු කරගන්න පුළුවන් වෙනවා එහෙමයි
සවිනාස එතකොට දැන් අර ඉස්සර පුදුතර තියෙන හැටියට මම මේ කරා කියන ඒ සංඥාව තාමත් පුදුතර වෙනවා එතකොට ඒ සංඥාව එනකොට ඒක සතර බලන් ඉන්න දැන් මෙතන දැන් අර වේදිකාවට වැඩේ කරද්දි වේදිකාවට යනවනේ දැන් මම මට උපකාරයක් කරගෙන ඉන්නේ වෙන කෙනෙක් උපකාරයක් කරද්දී වේදිකාවට නැගලා ඒ නර්තනයේ යෙදෙන්න වෙනවනේ ඒක වෙනවා හැබැයි එතනත් අර ඇදෙන මම කියන එකත් ආපහු වේදිකාවෙන් බැහැර වෙන්න බලාගෙන ඉඳීම සිතුනේ ඒක මමත් ඒ ඉස්සර වගේ මේ දැඩිව මේ මුල් බැහැස් දෙගත්ත බල සම්පන්න මමත්වයක් නෙමෙයි මේ පාලිත තත්ත්වයේ තියෙන මමත්වයක පරීක්ෂණාගාරයට ගියෙක් දාලා පරීක්ෂා කරලා බලනවා වගේ ඉතින් මේ මමත්වයකත් ලොකු අගයක් දෙන්නේ ඉදින්නේ මට තේරෙන්නේ හැටියට මේ ඒක නිකන් අර බුදු වෙන චිත්‍රයක් බුදු වෙලා යමින් තියෙන චිත්‍රයක් කියලා නම් ඒකත් ඇත්තින් ඉතින් මේ මම සමානලට මම දිහා බලාගෙන ඉන්න හොඳයි ඉතින් ඔය අලු කමත් උඹ කරලා බලන්න ඉතින් ඔබ දැන් මේ මම කියලා හදාගෙන ඉන්නනේ ඉතින් බලන්නකෝත් ඕකෙන් එන්නේ තියෙන ආශාදේ තවදව පවතිනවද නැත්නම් ඒක දීවිල යනවද කියලා බලන්න බලාගෙන මම මටම hina වෙලා ඉන්නකෝ ඒක සිරින් දීවිල යනවා ඊට පස්සේ ගමතකෙනවා ඉතින් අර මේ වගේ තැනකදී හොඳට ප්‍රකාශ කරන එක ධර්ම ගම්භීරත්වයට අනුග්‍රහයක් වෙන නිසා මම ප්‍රකාශ කරන්න කැමති සයින්ස් ඔබ වහන්සේගේ පිළිතුරත්ද මේ තියෙනවා මේ න්‍යෂ්ටි වගේ උපදේශයත්ල මට අදාළ උපදේශය තියෙනවා ඒ කියන්නේ විගට බලන එකට 95% වගේ අවධානය දුන්නම අර කෙලස් කැපීම සිද්ධ වෙනවා ඒක ප්‍රායෝගිකවමත් අත්දැකලා තියෙනවා ඒ හින්දා උපන්සේ ප්‍රකාශය අනුදැනීමයි
ඒකයි يعني මේ මුළු ගැන්විලා ඔහේ නිකම් බකන්නිලා ඉන්නවා කියන අදහස නෙමෙයි ඇත්තටම මම කිව්වා වගේ කටයුතු කරන්න වෙනවා සදින් කරන වෙලාවට සදින් බුරුලෙන් ගන්න ඔයාලා බුරුලෙන් ඒ ක්‍රියාත්මක වීම ටික කරනවා ඒ වගේම අර අවධානය තියාගෙන යනවා අර මේ වෙන දේවල් ටික සම්බන්ධයෙන් ඒකත් එක්ක තමයි ওই කී විදියට ඊළඟට ප්‍රකාශ කිරීම බෙදා ගැනීම ඉතාම වැදගත් ඒවත් එක්ක මේ 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 යටින් අර කාරණේ තියාගෙන යනවා මේ ඔක්කොම ටික කරන කෙනා මමද තියෙන එකත් වගේ දැකගෙන යනවා
එහෙමයි සයින සර එහෙම පැත්තේ වෙන බලන්නේ එක තුල ලොකු දෙයක් තියෙනවා මේ ඉරිස ගොදුරු වෙන්නේ නැතුව මාරේ ගෙන
මොකද ඒක තියෙනවා ඒක පොඩි යොලියකුත් තියෙනවා 아무තෝ දෙයක් කලින් බලපු බැලම නෙවෙයි නෙමෙයි
බැලත්තේ දැන් මේ මම මේ දැන් කතා කරද්දි ඉරියව්ව ගොහසෙක් කියන වචනකට හිත යන විදිය ඒක බලන් ඉන්න තුලයි සහ එහෙම සත්පුරුෂ වේදිකාවක් මත මෙහෙම ප්‍රකාශයක් කරනවා. දැන් ඉතින් අර නළුව ස්ටේජ් එකට ගිහිල්ලා ආයේ පල්ලෙහාට ගිහිල්ලා බලන් ඉන්නවා. ඒ වගේ ඒක දෙපැත්තට මේ අවලංග සැලකිය මේ සිද්ධ වෙන වේලාවෙ ඉතින් ඒක අනුමුදන් සයනා සුභාංශයේදී ප්‍රකාශය
හොඳයි.
දිගට මෙහෙම කරගෙන ප්‍රකාශ කරන්න සයනාස සියලු දෙනා ඊළඟට නදීප් අතස්වාදීන නදීප්ට අවස්ථාව කියලා
බොහොමත්ම පින්නාමන්ත අවසරයි ස්වාමීන් වහන්ස. අද ධර්ම දේශනාවේදී සම්බන්ධ කාරණාවක් සහ මට කලින් ඇහිලා තිබිච්ච දෙයක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ කරානේ මට ඉතින් ඇහුණ විදිහට අර අපි ප්‍රතිපදාව ඉදිරියට කරගෙන යනකොට අපි දැන් මූලික අරමුණ ලෙස අපි ගත්තොත් ආනාපාන සතිය, ඕක ඉතින් පොද වෙලා ගිහිල්ලා ඕක එපා වෙලා එහෙම දකින අත්දැකීම සහ ඉන්පසු අර මුළු සබහ සම්පූර්ණ ක්‍රියාවලියම සිතේ සිතින් ඈත් වෙවි යනකොට මදය කියන දෙයක් අර මත් ගතියක් ඇති වෙනකොට අපි ඒක ඉතින් ප්‍රකාශ කරන්නේ එපා වීමක්, කම්මැලි ගතියක්, ඔක්කාරෙට ඒමක් කියලා ඔක කියනවා. එතනදී කියපු වචනේ සහ ඒ අත්දැකීම සහ සමහර අවස්ථාවල කියනවා ස්වාමීන් වහන්ස සත්‍යය මදේට සහ ප්‍රමාදයට පත්ලා තියෙනවා කියලා. එතනදී මට ප්‍රමාදය කියන දේ මම දකින්නේ ස්වාමීන් වහන්ස අපිට අර මේ වර්තමාන මොහොතේ ඉඳීමට ඇති නොහැකියාව කියන එකයි. එතකොට ඊට අමතර සමහර එතනදී මදේ සහ ප්‍රමාදයේ කියන එකේ එතන මදේ කියලා හඳුන්වන්නේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔව් දැන් ඒ සතිය වඩන වෙලාව ගැන විස්තර කරපු එකත් එක්ක ගත්තොත් ඒ ඇති වෙන මත් ගතිය වගේදී සාපේක්ෂව ඉතින් හොඳ තැනක්. ඕක කියනකොට අපි කියමු ශූන්‍යතාවය, එහෙම නැත්නම් නිවන. අපි දැන් අපි ඔය කතා කරන අපි බලාපොරොත්තු වෙන්නේ පරම නිෂ්ඨාවත් එක්ක සාපේක්ෂව ගත්තොත් තමයි අරක මදයක් ප්‍රමාදයක් බවට පත් වෙන්නේ ඔය කියන මේ භාවනාවේ මට්ටම. ඒ කියන්නේ ඇත්තල යනකොට නිදිමත එන ගතිය, එහෙම නැත්නම් ඔය මමත් වෙලා තියෙන ගතිය. ඇත්තට මේ වෙලාවේ තින් ලෝකෙ ගොඩක් ඈත් වෙච්ච වෙලාවක්, දිනුන තැනක් නේ.
එහෙම
ඒක අර මේ අවසාන නිෂ්ඨාව, එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ සියල්ල තැරින ගතිය, නිර්වාණය වගේ දෙයකට සාපේක්ෂව ගත්තොත් ඔන්න ඒක ප්‍රමාදයක් තමයි. ප්‍රමාදයක් එමුණ තමයි මත්වීමක් තමයි. නෑ කියන්න බෑ. හැබැයි ප්‍රමාදය ඒ විදුපියන් වහන්සේ මේ මත් වෙලා ඉන්න ගතිය ප්‍රමාදයට, මදේට ප්‍රමාදයට ලක් වෙලා ඉන්න ගතිය කියන එක මේ සඳහන් කරන්නේ මේ කාම ලෝකේ මන පුතග්ජනයා වැහිලා ඉන්න හැටි, පව් කර කර මේ යහපත් දේ කරන්න නැතුව වැරදි දේ කර කර විකාර කර කර ඉන්න එකට ඒ ප්‍රමාදය. ඊට පස්සේ යම් කෙනෙක් හොඳ දේ කරන්න ආව නම් ඔන්න දන් දී දී විතරක් ඉන්නෝ, සිල් ගන්න නැහැ, සතිය වඩන්න නැහැ. අන්න එතකොට ප්‍රමාදයක් එයාට. ඒක දන් දෙනවා, සිල් ගන්නෝ, සතිය වඩන්න නැහැ, ප්‍රමාදයක්. අරකට වැඩිය හොඳයි.
එහෙනම්
දැන් මේ ඉස්කෝ ඉස්සලේවට වැඩිය හොඳයි. ඊට පස්සේ දන් දෙනවා, සිල් ගන්නවා, මේ මෛත්‍රී කියලා හිත එකඟ කරන මේ භාවනා කියලා ඒ වගේ කරනවා, භාවනා කරනවා කියලා. ඒ කලින්ට වැඩිය හොඳයි. හැබැයි ප්‍රමාදයි. සතිපට්ඨානෙට එන්නේ නැති තරමට ප්‍රමාදයි. ඊට පස්සේ සතිපට්ඨානෙ වඩන කෙනෙක් ඉන්නෝන් මේ වෙලාව යාට මුල වෙලා පටන් ගන්නකොටම නෑ හිත දුවනෝ, නීවරණ ඇවිල්ලා කාමයේ තරහ නිදිමතවල් ඇවිස්සීලා මේ ක්‍රමේ හරිද කියලා සැකේනෝ. ඔවත් එක්ක මේ එන ප්‍රමාදයක්. ඔව මත්තේ යන වෙලා හිතුවිලි ගෝජා ඉන්නවරන ප්‍රමාදයි. ඒක මේ අනිත් වෙලාවට වැඩිය හොඳයි. හැබැයි අප්‍රමාදයක් තියෙනවා. අනිත් වැරදි කරන එහෙම නැත්නම් නිකම්ම නිකන් සම්මතයට කරන එකනකට වැඩි ඉතිරියක් තියෙනවා. ඊට පස්සේ එහෙම සීයේ වඩලා ඔන්න හොඳට කයත් එක්ක ඉඳලා සක්මනේ ඉඳලා එහෙම නැත්නම් හුස්මත් එක්ක ඉන්න කෙනෙකුට ඔන්න වඩා හොඳ අප්‍රමාදයක්. එයා ඒකත් එක්ක ඉන්න. හැබැයි ඒක අර ඉස්සෙල්ලා කිව්වා වගේ නිත්‍ය කරගෙන හුස්ම රැල්ල අල්ලගෙන මාගේ කරගෙන ඒවයි තමයි ඉන්න. එතකොට ඒක එතකොට අප්‍රමාදයක්. එතකොට එතන ප්‍රමාදයක් තියෙනවා මේකේ අල්ලන් ඉන්න නිසා, අතහැරෙන්නේ නැති ගැති නිසා. ඉතින් ওই විදිහට අපි දැන් කතා කරමු මුලින්ම ওই අදහස් කරපු තැන. එහෙම උකත් අතහැරිලා මේ ඉන ලෝකෙම්ම මිදිලා ඉන්ද්‍රිය අයින් වල වලිනුත් අයින් වෙලා ඉන නිකන් මත් කරන වගේ ගතිය. තත්තර ඕන දැන් ඔන්න අපි එතෙන්ට ඇවිල්ලා කතා කරේ පටන් ගත්ත දැන. ආන් ඒකෙදි නිවනට පැත්තත් එක් ගත්තොත් ප්‍රමාදයක් තියෙනවා. ඇයි මේකට අවදි වෙලා නෑ තවම 100%. නමුත් අර අපි කතා කරපු වැරදි කරන කට්ටිය ගොඩ එහෙම නැද ඒකෙන් විදිලා පටන් ගත්ත තැන මුල පුහුණු කරගෙන ටික ටික ඒ මට්ටම් එක ගත්තාම හොඳ අප්‍රමාදී බවක් උතන තියෙනවා. අනේ එහෙම තමයි ඒක මත්වීම ප්‍රමාදය අප්‍රමාදය කියන කාරණා ගැළපිලා ඉන්න එකක් කියනකොට නැත්තම් අනිත් පැත්තෙන් අහුවෙලා ඉවරයි. නිසා දෙපැත්තම අපි ඒ කියන්නේ දෙපැත්තෙම මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න ඉන්න ඕන මාර්ගය කියන එකට. එහෙනම් පරම නිෂ්ඨාව තියෙන මෙතන කරන කෙනා එහෙම නැත්තම් මමයා ඉන්නෝ දැනට. ඊට පස්සේ ඒකේ කොහේද මේ අවසාන යුත්තේ මම කියන කාරණේ එතනදී නැති වෙන්න ඕන කියලා ඉතින් පැහැදිලින් අපි දන්නවනේ. ඒක 100%ක අත්දැකීම මේ නිරෝධ සමාපatti තමයි නැති. යම් යම් විදියකින් සතිය වඩන අය අත්දිනවා. ඒ නිසා ඒ අයට තියෙනවා අන්ත දෙකේම අත්දැකීම. ඒකට දෙකත් එක්කම තමයි අපි කතා කරන්න වෙන්නේ. නැත්නම් එක කියපු ගමන්ම අනිත් පැත්තෙන් වැදිලා ඉවරයි අහුවෙලා. එහෙම තමයි අපිට මේක කතා කරගන්න තියෙන්නේ.
සයන්ස බොහොත්ම පැහැදිලි සයන්ස. අපි අර දැන් ඔතනදී තමයි අර මට පේන විදිහට පොත්තේ දැනුම සහ ප්‍රායෝගික පුහුණු අතර වෙනස අර ලොකු රෝල් එකක් ප්ලේ කරන්නේ කියලා අපි කියලා දකින්න හොඳම දේ ඔයගේ අවස්ථාවක් නේද ස්වාමීන් වහන්සේ?
පුතේ දැනුම කෙනෙකුට කොහොමදත් හැබැයි ඔය කියන මේ භාවනාමය අත්දැකීම විස්තර කරන්න හම්බෙන්නේ
නැහැ
නේ. අත්දැකීමක් ගැන ඕ මේ වගේ ස්වභාවයක් ගැන මේකෙදි ගොඩක් මේ වගේ කාරණා වලට යන්න වෙන්නේ පොහුණු ප්‍රායෝගික කෙනෙකුට විතරයි. අත්න පුතේ දැනුම කෙනෙකුට මේ එයි එන්නේ ධර්ම කාරණාන විඥාන නාම රූප නැත්නම් මේ කල්ලාණ විත්තාසේ සද්ධම්මස්සවනේ ධම්මාව ධම්ම ප්‍රතිපදා වෙන්න මෙහිමයි නිවන් දකින. ඉතින් මේ කතාන්දර ටිකන්නේ තියෙන්නේ ඒකෙදි වඩා. ඉතින් මේක ප්‍රායෝගිකයි අත්දැකීම් එක්කනේ කතා කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම මත් බවක් තියෙනවා ප්‍රමාදයේ කියන්නේ මෙන්න මෙහෙමයි මං හිතාගෙන ඉන්නේ කියලා වගේ. ඒක යම් මේ හැබැයි ඉදිරියක් තියෙනවා. මොකද අර පිරිස්සල ඒක ඇත්තෙම නෑ මේ තනිකර කියන්නේ ඇත්තරම ප්‍රමාදයක ඉන්න වෙන්නේ. ඒ සුතමය කියන කාරණය ගොඩක් පැටලෙලා තියෙනවා. කියන්න වගේ අද කාලේ සුත්තයයි චින්තාමයයි භාවනාමය මේ තුනක් ඕනය කියන කාරණේදී මේ අර ඇහෙන්නෙත් ඒ වගේම ගොඩාක් වෙලාවට දේශනා පවා සිද්ධ වෙන්නේ මේ සුතයට මුල් තැන දීම. සාමාන්‍ය කෙනෙකුට තේරෙනවනේ මේ සුතය සුතයක් කියලා. හැබැයි ඊට පස්සේ චින්තාමය තියෙනවා. චින්තාමය මේ දේශනා කරන්න ගියාම චින්තාමය කාරණා මේ ඒක භාවනාමය කියලා පටලවා ගැනීමක් ගොඩාක් සිද්ධ වෙනවා. ඒක හරි අමාරුයි අරින්නත්. ඉතින් ඒක තමයි අර ලුක්සා නිතා නිරන්තරයෙන් ගහන්නෙත් මේ ගුණා ඉස්සරහා තියන්න මේ ගුණා පස්සට දාන්න එපා කරත් පිටිපස්සේ යවාගම් කියලා. ඉතින් අර ඒ සුතමයයි චින්තාමයයි ওই දෙක ගොඩක් වෙලාවට භාවනාමය කියලා පටලවා ගැනීම හරහා මේ භාවනා අධ්‍යක්ෂින් විස්තර කරන්න හදනවා චින්තාමය. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම මේ 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 විදිහයි කියලා. එතකොට ඒක මේ අර ප්‍රත්‍යක්ෂ අත්දැකීම ලක් කරනවා. මේ නිරන්තරයෙන්ම කියන්නේ ලොකු සාමයෙන් මතක් කරන්නේ මේ වෙච්ච දේ කියපන් කියන එක. වෙන දේ කියන අන්නේ ඒක වළක්වන්නෙම අර දෙකෙන් තමයි. ගොඩක් වෙලාවට මේ දන්න අය එහෙම නැත්නම් මේ කරන අයටත් මේ වතුරට බැහැලා ඉන්න අයටත් වරදින ප්‍රති ඒ දෙක. ඉතින් ඒ දෙකේ මේ සමබර බවක් ඇති කර ගැනීමත් ලේසි පහසුත් නෑ. වැඩි කාලම සමහරවිට ඒක කාලම ගොඩ එන්නත් ඕන ගතියකුත් තියෙන ගතියකුත් තියෙනවා. මොකද මේ මටත් තියෙනවා අත්දැකීම්. මම ওই දාසල කරන පැන්නේ
බොහොමත්ම
දැනටත් අදිනවා මේ දේවල්. ඉස්සර ඉතින් ඕන මුල මේ හොඳට සතිපට්ඨානේ හොඳට කට පාඩම් මේ කරලා මුදට වැඩේට යනකොට මේ අනේ වෙන්න ආනාපානයම වැඩෙන හරියට පොතේ තියෙන විදිහටමයි වෙන්නේ. මුලින්ම දීගං ආගෙනට ලස්සනට දීගං හොඳට දිගට ආස්වාසය. ලස්සන් ආගෙනට ඔන්න ලස්සනට කෙටි ආස්වාසය පේනවා. ටික වෙලාක් යනකොට මේ සබ්බකාය පටිසංවේදී කියනකොට ඔන්න හුස්ම නැතික ලස්සනට මේ හොඳට මතුවලා පේනවා. ඔය එකයි ඊට පස්සේ ඒකත් ටිකක් කියලා යද්දී ආ ඉති සමුදේ ධම්මාන පස්සේ කියනවා නම් මතු වෙනවා. වය ධම්මාන පස්සේ වෙනවා. බලනකොට වෙනවා කියන කෙනෙක් වෙනවා. ඊට පස්සේ මේ අනිශ්චිතෝ අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව ඉන්නවා ඒකත් වෙනවා. ඉතින් මේ අර එක භාවනාව කරනකොට එන සතිය වඩනකොට එන පොඩි සමාධිය මුලදී ලැබෙන සැපයක් එනවනේ. ඒකෙදී මේ අරව මවලා දෙන ගතියකුත් තියෙනවා. ඉතින් හරි අමාරු ඉතින් ගුටි කාලම තමයි හැදි හැදිම තමයි යන්න ඕනේ වැරදිලාම තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. කොහොමත් සුතේ චින්තාමයයි මේ පොඩ්ඩක් කරකවල අතාරිනවම තමයි කරන් යද්දි.
බොහොම වැරදි ස්වාමීන් වහන්සේ ඉතින් අර ඒ ධම්මකුසල ස්වාමීන් වහන්සේ එක්ක අර කෙටි කාලිනව අපි ඉතින් අර දුකක් තමයි. නමුත් දීර්ඝ කාලිනව ඒක දරාගෙන ඉතින් යෑමම තමයි ඔතන ඉතින් අවශ්‍ය වෙන්නේ ස්වාමීන් වහන්සේ.
ලෝ කාලෙත් එක්ක තමයි උත්තරේ ලැබෙන්නේ. නැත්තම් කෙටි කාලෙන් මේ හරි වැඩි හරි කියලා හිතුව ගමන් මේ ඒක තමන්ටම මේ පාලාවල ලක් වෙනවා. ඉතින් කාලෙ ගන්න එක තමයි ඉතින් හොඳම දේ.
එහමයි ස්වාමීන් වහන්සේ. බොහෝම තින් වහන්සේගේ අදහසට අනුමෝදන් වෙනවා. සාදු සාදු සාදු.
ආ සාදු.
ඉලසරයි නදී ස්වාමීන් වහන්සේ තවමත් කවුරුව තපස්ම නැහැ වෙන මේ මම වහන්සේ ආරණදී ඉතරපේ සම්මතියක් ඉදිරි කරන්න අදහස ආවා. අදහස පාවගේ දැන් ඉක්ම මතක දැස්වෙන්න
මේකේ බලන්න වර්තමානයේ ඉන්නකොට ඒවා ඔක්කොම එනවා යනවා විතරයි ඉවරයි.
එහෙමයි සයින් දැන් මොකද ඒ
මොකද ඒකත් දන්න මේ කාරණයන්නේ ආවා පිටි නෑ ගියා ඉවරයි.
දැන් ඒක නේද මම ආරාධනා කරනවා යම් කෙනෙක් ඉදිරිපත් කරන කියා කිසියම් ප්‍රකාශයක් කරන එක අපිට ලොකු අනුග්‍රහයක්. මමයි ඇදලා ගත්ත සයිනසර් වයිට් වතුරට ඉදිරියට දාලා ඇදලා ගන්නවා කියන්නේ අර මේ දැන් භාවනාවේ ඥාන ගැන කියනකොට දැන් මම බණක් අහනකොට මට ඒ භාවනාවේ ඥානත් එක්ක හරියටම ගැළපිලා යන විදිහ තේන්න මේ සුතමේ ඥාන කුරස තමයි එන්නේ. අනිත් එක නිකන් කණේ බැදිලා යනවා වගේ දැනෙන්නේ. අර එක පාට මේ කනහරා ඉතලයක් ඉදිනා වගේ දැනෙනවා. මේ දැන් මේ සයින්ස් දැන් කියපුවෙත් දැන් මේ මට මේ හිතට හොඳට මේ ඇදිලා මේ යනවා. දැන් අද ඇතුළම නම් කියන අවස්ථාවේ ධර්මීය ධම්ම කුසල සෝයනන්සේ ධර්ම දේශනා කරද්දී මට නිකන් සමහර තැන්වල තේරෙනවා මම මේ කරන ප්‍රතිපදාවේ වෙන භාවනාවේ ඥාන ටික මෙන්න මේ වචන ටික මේ වාක්‍ය දෙක තුන හොඳටම ගැලපෙනවා කියලා. මේ මට සමහරලාට මේ හිතුණා මේ මට හමු විදිහට මම කියන්නේ ධම්ම කුසල සෝයනන්සේ වැඩ ඉන්නකොට මේ අගර ටික තමයි සෝයනන්සේ ධර්ම දේශනායිදීම කියනවා මේක. අපි කියනවනේ මේ මට හුණු විදිහට මිසක් සවින්නාසේ කියපු විදිහට කියලා නෙමෙයි කියලා. ඉතින් එහෙම ප්‍රතිසංසෝධනයක් කරලා කියනකොට මට හුණුකොට ඇහුනේ මේක වි සූත්‍ර දේශනා ආශ්‍රිත කරන ධර්ම දේශනාවක්ද නැත්නම් මේක අභිධර්මයේ ඉදිරි තියාගෙන කරන දේශනාවක්ද කියලා තරමට යඹුරු කරනවද සාකච්ඡා වුණා සවින්නාසේගේ දේශනාවේදී. ඉගෙන මේ සතරින් අනුමුදල් වෙනා ඒකට ගෞරවයේ උද කරන ආර්ය මහා සංඝරත්න ඉදිරිපිට මේ ඉතින් අර කරන දේ ගැන තියෙන හිතේ එනවනේ ප්‍රශ්න මේ කියන්නේ චින්තාමය ඥාන වශයෙන් ඇති වෙන ප්‍රශ්න ටික කියන ප්‍රතිපදාව කරගෙන යනකොට ඉතින් අර ඒ ප්‍රශ්න වලට එන උත්තර වගේ ඒව තමයි හිතට ඇතුළට එන්නේ මේ ස්වාමීන් වහන්සේ දේශනාවක් අහද්දී. එහෙමයිකුත් තියෙනවා අර භාවනාමය ඥාන වලට ගැළපෙන ඒව ටික සුතමය ඥාන විදිහට එනකොට උත්තර ටික තියෙන ටික ඇහෙනකොට ඒ වගේම ඔබවහන්සේ කමඨාන් පිරිසිදු කිරීමේදී ඔබවහන්සේත් ඒ වගේම දෙයක් කරා. එතකොට ලොකු පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සතිය සවිමත් වීමක් වඩපත් වෙනවා. ඉතින් මම කරන එක කරන්න යෙදෙන හෝ කෙරෙන්න යෙදෙන එක දෙයක් තමයි ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානයට දීලා මම පැත්තට කරනවා. එතකොට අර මාන්නයට ඉඩ අඩු වෙලා යනවා කියන එක ඉතින් මේක සතිපට්ඨානය කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ පාරමිතාශයෙන් දිනු කරලා ඉදිරිපත් කරන දෙයක්. ඉතින් ඒකේ තියෙන ගෞරවයක් මම ගන්න එක කිසිසේත් සුදුසු නැහැ කියලා මම ඉදිරියේම නිහතමානීව පැත්තට වෙලා ඒක බුදුරජාණන් වහන්සේටයි සතිපට්ඨානයට ඒක දේශනා කරන සංඝරත්නයට ඒ ගෞරවය පුද කරලා පැත්තට වෙලා ඉන්න එක ඉතාම අහිංසක ප්‍රතිපදාවක් විදිහට මට සාර්ථකව තියෙනවා මේ. ඒක කියන්නේ කැමති කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා සයින්ස් මට තේන්නේ අද වැඩසටහන ඉවර වෙනවා වගේ. මේක තමයි සයින්ස් මේ මම ඉස්සරහට කැමති ඉන්නේ. මේක සයින්ස් මේ මම කැමති දැන් ඔබ වහන්සේලාට සතියේ සම්බන්ධ ඇයි ගෞරවනීය සයින්ස්ලා පැවිදි ජීවිතය තුළ ඉන්නකොට ගැටලුවක් ආවතනක් උදාහරණයක් විදිහට පෙන්වලා අපිටත් ඒකින් ආදර්ශයක් කියන වීර්යමක් දැනගන්න පුළුවන් නම් කියලා මට අදහසක් ආවා. එහෙම වාසීලාට දෙත්තුක් පවිලා ඒක වාසීක් කරනවා කොහොමද සති සති අනුග්‍රහ දුන්නේ දැක්කේ කොහොමද කියලා කියන කෙනා සයින්ස් දාපේ අනුග්‍රහයේ ගම් සභාව කිසිම දෙනා වහන්සේගේ අවසරයි. එහෙම
මට මේ පැහැදිලි ටිකක් කැඩි කැඩි වගේ තිබුණේ මොකක් කරාද අත්දැකීමක් කියන්න වගේ කතාවක් තමයි ඇහුනේ. ඔව්ද අත්දැකීම් කියන්නේ මේ තනිකර මේ ජීවිතය ගැන අත්දැකීම තමයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාව හදලා දෙන්නේ ඒ සඳහාමනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ඔය අර විශේෂයෙන් ඔය අපේ ඩොක්ටර් රසිත එහෙම නැත්නම් කවුද අපේ මානසික විද්‍යා මේ විශේෂ ලොකු සංස්ථාවත් අනුමත කරපු විනාඩි 10 පොඩි මහිත අපේ වෙබ්සයිට් එකේ අපේ YouTube සතිපාසලේ තියෙනවා මේක කියනවා ළමයින්ට ළමයෙක් ගැන සතිය මේ යාගේ කොහොමද රැකවරණය ලැබෙන හැටි කියනවා සේෆ්ටි කුමාර ළමයෙක්ට මෙන්න මේ තුන අවශ්‍යයි ප්‍රධාන සාධක තුනක් කියන දෙයන්නේ ඒ තුන මේ නිතිකර තම්පියන වහන්සේ මේ කරන්න ආරක්ෂාව සේෆ්ටි කියලා එකක් අපි තියාගෙන ඉන්නවනේ ගිහි කමේ බය කියන එකක් මේ ආරක්ෂාව ජීවිතයක ටිකක් අඩු කරලා නැති කරලා දාන ගතිය නේ. ඊට පස්සේ උදව් මේ හරියගේ මෙයාගේ උදව් කියන එක බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවා කෙනෙකුට ඉදිරි දියුණු වෙන්න එහෙම ඕන කියලා හිතනවනේ තියෙනවනේ. මේ පැද්ද කරන්නේ මෙන්න මේ කාරණා අපේෙන් ඔය ඇති උදව්වේ බලාපොරොත්තු වෙන කියලා තියෙන දේවල් ටික නැති කරලා ඒකට මූණ දෙන්න පුළුවන්ද කියලා බලන එක. ඉතින් අන්න ඒක ඉතින් හැම විටම අත්දකින්න වෙනවා පැවිද්දෙදි. ඉතින් ඒකෙදී යම් යම් විදිහකට ගිහි කමේ තියෙන මේ වලට වැඩිය පහසුවකුත් තියෙනවා වගේම මේ ප්‍රතිපදාව යනකොට යම් යම් දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් මේ එකපාරට සීරම අතහැරලා කෙනෙකුට මේ ඔරොත්තු දෙන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට ඊට පස්සේ පැවිදි නැඳෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉතින් එක එක කාරණා යුතු හැකි රුචි කියන ඒවත් එක්ක එකක් දෙකක් තමන් මේක අල්ලගන්න. එහෙම නැත්නම් ඒවත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි තමයි ඔය අධ්‍යාපනය හදාරන්නේ කියනවා, ධර්මය ඉගෙන ගන්න කියනවා, එහෙම නැත්නම් ධර්මය තව පුළුවන් විදිහට කෙනෙකුට කියලා දෙන්න කියනවා. ඉතින් මේ වගේ දේවල් වලින් එකක් දෙකක් ගොඩක් වෙලාවට මේකට රැඳීමක් කරනවා. එකක් අපි මත් ඉඳගෙන තමයි ඊට පස්සේ ප්‍රතිපදා වඩන්නේ. ඒ යන්නේ විදිහට යන ගතියක් තමයි ඔය පැවිදි තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඊට පස්සේ ගුරුවරයාගේ වැඩේ අර ඒ අල්ලන් ඉන්න එකටත් ඉතින් පුළුවන් තරම් ගහන උත්සාහ කරනවා. එතකොට ඊට පස්සේ පරිසරයත් කොහොමත් සකස් වෙලානේ තියෙන්නේ. පිටින් ඒ පේන කාරණා එක ඒ මේ දේවල් වලට ලක් වෙනවා. පහරකෑම් පේන දේ හරහා එහෙම නැත්තම් තමන්ගෙන් සිද්ධ වෙන අතපසු වී මෙහෙමනද තමන්ගේ කෙස් මතු වෙලා සිද්ධ වෙන මහරහා ඉතින් ඒවට ලක් වෙන්න සිද්ධ වෙනවා පුළුවන් වෙලා සතිමත් වෙන්න තරමට තමයි ඉතින් ගොඩක් ඔරොත්තු දේ නම අමාරුයි ඉතින් ටිකක් දරා ගන්නවා
අවසරයි ස්වාමීනාත් මම හිතන්නේ සිග්නල් වල යම් අඩු බවක් නිසා ඔබ වහන්සේගෙන් කතා කරන්න අපිට දෙන්න නැතුව ගියා. ඔබ වහන්සේට මාව ඇහෙනවද?
ඒක නාමන්ත ඇහෙනවා නාමන්ත. මම හිතන්නේ ස්වාමින් වහන්සේගේ නිස්සාරණ වනේ සිග්නල් ගැටලුවක් තමයි අපිට තියෙන්නේ.
අපි නඩියක් විතර බලන සම්බන්ධයි. සම්බන්ධ වී මම හිතන්නේ ඩිස්ක්‍රීට් වුණා.
වහන්සේ සම්බන්ධ වෙන අපහසු බවක් පේන්නේ ස්වාමීන් වහන්සේ අප අවසරයි ස්වාමීන් වහන්සේ අපව ඇහෙනවද?
දිරුවන්සනේ මම හිතන්නේ සම්බන්ධය කැඩුනා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මේ කොයි හරි දන්නේ අන්තිම හරි මට කතා කරගෙන තිබුණේ.
නාමන්ත
මම හිතන පුංචි අන්තිමට කතා කරගෙන හිටියේ
ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම්.
ඔව්. ඒ කියන්නේ ගොඩක් කාරණා මම හිතන්නේ ඉවරයි කතා කරලා තියෙන්නේ. පොදු වේදේ අත්තම ඇත්තම කිව්ව අත්දැකීමකටත් වැඩිය මේ ඒ විදිහට මේ මූණ දීම තමයි. ඒ කියන්නේ අපේ බලාපොරොත්තු නැති නැති දෙයට මූණ දීම. ඇත්තම කියනවා නම් බලාපොරොත්තු කඩ වෙන දී කඩවීම බලාපොරොත්තු වීම වෙන්න කියන ස්වභාවය ඇති කරගන්න එක තමයි මේ ප්‍රතිපදාවේ ලොකු එහෙම නිතරම මතක් කරන්නේ. බලාපොරොත්තු කඩවීම බලාපොරොත්තුෙන් ඉන්න හැම විටම කියන එක තමයි මතක් වෙන්නේ කරන්නේ. ඒක තමයි පැවිද්ද ගොඩාක් ඇති කරන්න සිද්ධ වෙන්නේ. මේ පැවිද්දකදී ඒ වාසිය තියෙනවා ඉතින්.
එහෙනම් සයින්ස් මොනිටර් නෝබන්සේ මේ ඉතා හොඳට මේ අනුග්‍රහය වශයෙන් අපිට විස්තර කිරීම සිද්ධ වෙනවා. බුහන්සේලාගේ මට්ටමේදී මොනිටර්ද මම ලබා දුන අනුග්‍රහයෙන් සියලු දෙනාට අනුමෝදන් කරනවා.
අද දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් උන්වහන්සේලාගේ කාලය යොමු කරලා අපගේ සතිය දියුණු කර ගැනීම පිණිස සතිය වැඩිම පිණිස ඉතා විශාල අනුග්‍රහයක් දැක්වුවා. ඒ සඳහා ස්වාමීන් වහන්සේලාට අපි පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට මම ඉන්ද්‍රා නැන්දාට ආරාධනා කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
බොහොමත්ම පිං අනදීප්. අවසරයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පුණ්‍යානුමෝදනා සඳහා ඔබ වහන්සේගේ අවසර. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණා. ඒ වගේම ස්වාමින් වහන්සේ විසින් අපගේ සතිය පිළිබඳ වාර්තා සහ ප්‍රශ්නවලට ඉතා වටිනා පිළිතුරුත් ඉතාම අර්ථවත් උපදෙස් සහ අනුශාසනා ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිසලන වනේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් එමෙන්ම වැඩසටහන සංවිධානය කළ සහ සහභාගී වී සිටි අප සියලු දෙනාටත් මේ පිනින් සසර ගමන කිටි කර නිර්වාණ අවබෝධ කර ගැනීම සඳහා මෙම පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන් සහ පින් කැමති සියලු සත්වයන් අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධර්ම දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මියගේ සියලුම ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. වහන්සේලා වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
නයි
ඕකාස වන්දාමි භන්තේ
සුඛී හොන්තු.
මයා ගතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා ගතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුපත්තිත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුපත්තිත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු.
සුපත්තිත්වා.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්‍රං නමාමහං. සාදු සාදු සාදු.